හොඳයි සාදු. 2022 වසරේ 3 මාසේ 27 විපස්සනා භාවනා වැඩසටහන ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත ගුණගරුක පින්වත්නි, මනුසත්ත්ව පටිලාභෝ දුර්ලභෝ ලෝකස්මින්. නිතර මෙනෙහි කරන්න, මනුස්සයෙක් වෙලා ලෝකේ උපදින්නේ කලාතුරකින්. ඒ ජීවිතේ ලොකු කාලයක් ගෙවන්න නෑ, අපිට දසවස් කීපයක් විතරයි ගෙවන්න තියෙන්නේ. හැම මනුස්සයෙකුටම දසවස් පරිම 7-8-9 තමයි නේද බොහෝ දෙනාගේ ජීවිතයේ. එහෙමනම් ඒක කෙටි කියලා තේරුම් කරගන්න ඕන. ඊළඟට පින්නතුනේ, බුද්ධෝත්පාදෝච දුර්ලභෝ ලෝකස්මින්. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණු කාලෙක අපි ඉපදිලා ඉන්නවා කියලා කියන්නේ, ඒ සද්ධර්මයක් තියෙන කාලෙක ඉන්නවා කියන්නේ අති දුර්ලභ කාරණයක්. සද්ධර්ම ශ්‍රවණය කරන්න ලැබෙනවා කියලා කියන්නේ, දැන් කෝටි සංඛ්‍යාත ජනතාවක් ඉන්නෝ, ඒ ඇත්තන්ට සද්ධර්ම ශ්‍රවණය කරන්න හිතෙනවද? හිතෙන්නේ නෑනේ. ඇයි ඒ? පාපේ ඒ තරම් බලවත්. සමහරලාට බුදුරජාණන් වහන්සේගේ ළඟ පසක හිටියත් සද්ධර්මය ඇතුළට ශ්‍රවණය වෙන්නේ නෑ, පාපේ බලවත් නම්. දේවදත්ත එහෙමට වුණේ ඒකයි, ළඟ ඉන්නෝ බුදුබණ පදේ ඇහෙන්නේ නැහැ. එයාට පේන්නේ දානමාන බුදුහාමුදුරන්ට ලැබෙන නිලතල තානාන්තර, මේ ටික මට තිබ්බනම් කොහොමද කියලා තමයි කල්පනා කරේ. ඒ නිසා අපිට සද්ධාව දුර්ලභයි, සද්ධර්ම ශ්‍රවණය දුර්ලභයි, කල්යාණ මිත්‍රත්වය දුර්ලභයි කියලා කල්පනා කරගන්න. ඒක පින්නතුනේ සත්‍ය අවබෝධයට වීරයක් බවට පත්වෙයි. සතර සම්‍යප්ප්‍රදානිය වැඩෙන්න උපකාරක ධර්මයක් බවට පත්වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒක හොඳින් සිහි කැඳව ගන්න පින්නතුනේ. තා දසවස් කීපයක් නේද ජීවත් වෙන්නේ කියලා කල්පනා කළාම ඔය හිතේ තියෙන පුහු සිතිවිලි, වෛරය, ක්‍රෝධය, ඉරිසියාව, එකිනෙකාට පරයායෑම, ලේලිගේ ප්‍රශ්න, බෑනගේ ප්‍රශ්න, අල්ලපු ගෙදර ප්‍රශ්න, මාත්‍යගේ ප්‍රශ්න, ඔව හිතෙන් අතහැරලා දාන්න පුළුවන්කම තියෙනවා. මරණානුස්මෘතිය සිද්ධ කළාම මැරෙනව නේද කියලා කවුරුත් හිතුවාම, මලාට පස්සෙත් මේ වෛර කොන්තර ගෙනියන්නද කියලා කල්පනා කරන්න ඕන. එහෙනම් එහෙමනම් ඉස්සෙල්ලම හිත සුද්ධ කරගන්න, හිත තැම්පත් කරගෙන හිත සෞම්‍ය කරගන්න ඕන. මේ ලෝකෙත් එක්ක ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව මොකටද කියලා කල්පනා කරලා බලන්න ඕන. එහෙම කල්පනා කරලා හදාගත්ත හිතක් ඇතුව සද්ධර්මය කියන එක අති දුර්ලභයි, මේක මම මෙනෙහි කරලා අවබෝධ කරගන්න ඕන කියලා විදර්ශනා බුද්ධිය ඇති කරගන්න ඕන. විදර්ශනඥානය ඉස්සරහට ගන්න ඕනද? ස්වාමීන් වහන්සේ උතුම් ධර්මයක් දේශනා කරනවා, නිවන් මඟ පෙන්නනවා. අපි ඒ නිවන් මඟ තේරුම් ගන්න ඕන, වටහා ගන්න ඕන කියලා කල්පනා ඇතුව කටයුතු කරන්න ඕන. එවිට තමයි පින්නතුනේ නිර්වාණ ධර්මයේ පිළිබඳව යම් කාරණයක් පැහැදිලි කරනකොට අර විමසුන් බුද්ධියෙන් ඉන්න කෙනාට ටක් ගාලා මේ මොහොතේ මේක අවබෝධ වෙනවා. දකිනවා, නිවන් දකිනවා. නිවන් සොයමින් ඉන්න කෙනෙක් වුණොත් නිවන පෙන්නකොටම නිවන දකිනවා. එවනම් අපි නිවනේ ස්වરૂප ටිකක් කතා කරමු. නිවන තුල මමෙක් නැහැ. නිවනට ගියපු පුජ්‍යලයක් නැහැ. නිවනට එන කෙනෙක් නැහැ. නිවනෙන් යන කෙනෙක් නැහැ. ඒක හොඳට තේරුම් ගමු අපි. නිවනට එන කෙනෙක් නැහැ, නිවනින් යන කෙනෙක් නැහැ, නිවනේ ඉන්න කෙනෙක් නැහැ. ඒට හිරුපායන්නෙත් නැහැ, සඳුපායන්නෙත් නැහැ. එහි අන්ධකාරය නැහැ. එහි ආලෝකය නැහැ. දැන් මේ අපි කතා කරේ කුමක් ගැනද? නිර්වාණය පිළිබඳව. දැන් හොඳට මෙනෙහි කරන්න. එහි අන්ධකාරය නැහැ, එහි ආලෝකයක් නැහැ. එහි රැයක් නැහැ, එහි දහවලක් නැහැ. එහි ඔරලෝසු වැඩ කරන්නේ නැහැ. පැය 24ක කාලය හදන්න බෑ. හේතුව දන්නවනේ. ඇයි අපිට කාලය හදන්න බැරි එහෙ? ඉර පායන් නැති තැනක කාලය හදන්න අපිට පුළුවන් කමක් නැහැ. අපි ඉරට සාපේක්ෂිතව රාත්‍රී සහ දහවල අඳුන ගැනීමටයි මේ කාලය හදන්නේ. කාලය කියන්නේ සම්මතයක්. ලෝකේ යම් සම්මත කරගත්ත වැඩපිළිවෙලක්. ඒ උතුම් නිර්වාණ ධාතුවේ උපදින්නා වූ කිසිදු කෙනෙක් ස්ත්‍රියෙක් හැටියට පුජ්‍යලයෙක් හැටියට උපදින්නේ නැහැ. දැන් ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරව තමයි අෂ්ටපුරුෂ පුද්ගල කියන නාමයෙන්ුත් හඳුන්වා දී තිබෙන්නේ නිර්වාණ ධාතුව. ඒ ස්ත්‍රියක් එන්නේ නැහැ, ඒ පුරුෂයෙක් එන්නේ නැහැ පින්වත්නි. එහිට ස්ත්‍රියක් නැහැ, එහි පුරුෂයෙක් නැහැ. කුමක් ගැනද අපි මේ කතා කළේ? නැහැ. දැන් ඔබ ළඟ පුරුෂයෙක් ඉන්නවද? පුරුෂයෙක් වුණොත් එහෙම පිරිමි ස්වභාවයකින් තමයි බලන්නේ. පිරිමි සතා. එහෙමනේ කියන්නේ පිරිමි සත්වයා. ගෑනු සතා, ගෑනු සත්වයා. එතකොට බලන්න මේ මිනිස්සෙක් වුණත් මේ මිනිස්සයට සතා කියන නම ලැබෙනවා. මිනිස්ස සතා සත්වයා. ඔබ තාම සතෙක්ද කියලා අහන්න පුළුවන් නේ. නිවන් දැකපු නැති හැම කෙනාම සතෙක්. පිරිමි සතෙක්, ගැහණු සතෙක්. මාත් සතෙක් වෙලා හිටියා. මං සත්ත්ව භාවයෙන් නිදහස් වුණා. ඒක පුදුමාකාර ප්‍රමෝදයට, ආඩම්බරයට කාරණයක්. ගොඩක් ආඩම්බර වෙනවා සති පුජ්‍යලයක් නැති තැනින්. ගොඩක් ආඩම්බර වෙනවා අර සත්ව ලෝකයෙන් මිදීම ගැන. සතෙක් හැටියට නෙමෙයි ආඩම්බර වෙන්නේ, සත්ව ලෝකයෙන් මිදීම ගැන ආඩම්බර වෙනවා. ස්ත්‍රී පුරුෂයෙක් හැටියට නෙමෙයි සන්තෝෂ වෙන්නේ, ස්ත්‍රී පුරුෂ භාවයන් වලින්, සංකල්ප වලින්, න්‍යායන් වලින් මිදීම ගැන. මේ ලෝකයේ ගැහණියෙක් හැටියට බලනකම්ම ඇත්ත තේරෙන්නේ නැහැ. පිරිමියෙක් හැටියට බලනකම්ම ඇත්ත තේරෙන්නේ නැහැ. ඇයි? හේතුව එයාගේ අන්තය, අන්තගාමීත්වය මොකද්ද? ගැහැණිය කියන්නේ අන්තයක්. පිරිමියා කියන්නේ අන්තයක්. පිරිමි ගති. අහලා තියෙනවද නේ? ගැහැණු ගති. හැබැයි රහත් මෙහෙණින් වහන්සේලාට, රහතුන් වහන්සේලාට ගෑනු ගති, පිරිමි ගති නැහැ. කොතනින්ද නැත්තේ? දර්ශනෙන්, ඥානෙන්, නුවණින් ඒ උතුමන්ට ගැහණු ගති, පිරිමි ගති නෑ. දර්ශනය තුළ ශරීරයෙන් වෙනස් වෙනස් ඇඳුම් ඇඳේ. මේනින් වහන්සේලා අඳින ඇඳුම් එකක්, ස්වාමින් වහන්සේලා අඳින ඇඳුම් එක විදියක්. එනිසා ශරීර ධාතුවෙන් රහතන් වහන්සේලා හොයන්න එපා. ශරීර ධාතුවේ පිළිවෙලට සිවුර ඇඳලා ඉන්න අය ඉන්නවා, පිළිවෙලට නැති අය ඉන්නවා, කහ සිවුරු අඳින අය ඉන්නවා, නිල් සිවුරු පඳු සිවුරු අඳින අය ඉන්නවා. නොයෙකුත් වෙන්න පුළුවන්. ඒ උත්තමයෝ තායිලන්තේ වෙන්න පුළුවන්, බුරුමේ වෙන්න පුළුවන්, ලංකාවේ වෙන්න පුළුවන්, හිමින් කතා කරන කෙනෙක් වෙන්න පුළුවන්, හයියෙන් යන කෙනෙක්, ඇවිදින කෙනෙක් වෙන්න පුළුවන්, හිමින් ඇවිදින කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ශරීරයෙන් නම් හොයන්න බෑ. පුහුදුන් සත්වයාට ශරීරයෙන් හොයනව ඇරෙන්න රහතුන් වෙන ක්‍රමයක් දන්නවද? නෑනේ. සත්තු දන්නේ නෑ. පිරිමි සත්තු, ගැහැණු සත්තු කියන සත්ව භාවයේ ඉන්න අය රහතුන් දර්ශනයෙන් අඳුරගන්න දන්නේ නෑ. ඔවුන් අඳුනන්නේ අර චිත්‍රවල ඇඳලා තියෙන විදියට. විහාර චිත්‍රවල රහතන් වහන්සේලා ඇඳලා තියෙනවනේ. අන්න ඒ විදියට කෙනෙක් දැක්කොත් එහෙම හිතනවා රහතන් වහන්සේ කෙනෙක් කියලා. ඒ නිසා පුජ්‍යලේ තුල රහතුන් හඳුන ගන්න එපා, තමා තුල රහතුන් හඳුන ගන්න. අනිත් එක, රහතන් වහන්සේලා කියන්නේ කෙනෙක් නෙමෙයිනේ. පැහැදිලිද? උන්වහන්සේලාට එහෙම කෙනෙක් නෙමෙයි, උන්වහන්සේලාට අවශ්‍ය දෙයක් නැහැ. දැන් ගොඩාක් අය හිතාගෙන ඉන්නේ බුදුහාමුදුරුවන්ට ගිලම්පස ඕන, මල් ඕන, හඳුන් කූරු ඕන කියලා හිතලා වෙන්නේ නැති. අපි හැමදාම ගිහිල්ලා හඳුන් කූරු පත්තු කරන්නේ පිළිකාකාරක හඳුන් කූරු නේද? හොඳ නැහැනේ, දුම හොඳ නැහැ. අපි හිතනවා බුදුහාමුදුරන්ට ජීවමානව ඉදදී මේ විදියට සංග්‍රහ කළා නම් එහෙම බුදුහාමුදුරන්ට වෙනම සොසනාබාධයක් ඇදෙනවා මේ අඳුන් කූරු දුමට. බුදුරජාණන් වහන්සේට මේ ලෝකෙන් කිසි දෙයක් වුමනා නැහැ. බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩි කෑම හොයාගෙන නෙමෙයි, ලෝක සත්වයා නිවන්න. පැහැදිලිද? මම මේ බණ කියන්නේ විනෝතුන්ගේ මොනවා හරි මේ දායකත්ව ලබා ගන්නටවත්, මිල මුදල් හම්බ කරන්නවත්, ලබන්නවත් නෙමෙයි. මම බණ කියන එක නතර කරලා බිස්නස් එකක් කරන්නම්, බොහොම හොඳට ලාභ ලබන්න. තේරුණාද? ඕනතරම් ව්‍යාපාර ඥානයක් වුණත් මේ ඥානය ව්‍යාපාරික පැත්තට හැරෙව්වොත් එහෙම කොච්චර හොඳට ඒ දේ ව්‍යාපාර කරන්න පුළුවන්ද, අලවි කරන්න පුළුවන්ද? ඒ නිසා මේ ධර්මයේ දේශනා කරන් ලෝක සත්‍යයගේ නිවීම පිණිස බුදුරජාණන් වහන්සේ ආරාම පිළිගත්තනම් ඒ පිළිගත්තේ ලෝක සත්‍යයගේ යහපත පිණිස, බොහෝ භික්ෂූන් වහන්සේලාගේ යහපත පිණිස, ශාසන වැඩ පිණිස, ධර්මයේ උදෙසා තමයි මේ කටයුතු උන්වහන්සේලා ලබා ගත්තේ. ඒ නිසා මේ භෞතික ස්වરૂපයකින් බලන එක සම්පූර්ණයෙන්ම නතර කරන්න ඕන. තේරුණානේ? භෞතික ස්වરૂපයකින් බලන්න. ඒකට හේතුව අපේ රටේ මිනිස්සු දුප්පත් නිසා. අපේ මිනිස්සු තාම යාන වාහනවල හොඳට ගිහිල්ලා නැහැ. හොඳ ගෙවල් දොරවල් සැප පහසු කොට්ට මෙට්ට ඇඳපුටු සෝපා තියාගෙන ජීවත් වෙලා නැහැ. ඉතින් හරි ආසයි ඒවටමයි ඉරිසියා කරන්නේ. ඒුණාට ඒවමයි මිනිස්සු ප්‍රාර්ථනා කරන්නේ. බොරුවට උඩින් කියනවා ඕව මොකටද, ඔච්චර මොකටද, ඕව කන්නද කියලා කියනවා. යටින් ප්‍රාර්ථනා කරන්නේ අරව මිනිස්සු. ඉතින් ඒ නිසා තමයි භෞතිකත්වයේ තුලින් මිනිස්සුන්ව, ස්වාමින් වහන්සේලාව, කෙනාව උස්පහත් කරන්න බලාගෙන ඉන්නේ. ඒකයි ඒව නොවටිනා බවට පත් වෙනවා. ඒව හැමදේම මිනිසුන්ට පිරෙන්න ඇති වෙන්න තිබුණනම් ඒවට අගයක් ලබා දෙන්නේ නැහැ. ඒවට අගයක් ලබා දෙන්නේ නැහැ. ඊට පස්සේ ඒ වගේ මිනිස්සු තමයි ওই රටින් රටට ගිහිල්ලා සංචාරය කළා, වනපෙත බලලා, භාවනා පිළිබඳව හදාරලා, මෙඩිටේෂන් සෙන්ටර්ස් වලට ගිහිල්ලා ඉන්නේ සුදු ජාතිකයෝ. ඒගොල්ලෝ අතේ මොකක්වත් නැහැ. අර වියදම් කිරීමට සල්ලි කාඩ් එකක් තියෙනවා. හැමතැනම ඇවිදිනවා ඒගොල්ලන්ගේ මුදල් වලින්. ඒගොල්ලන්ට වාහන අගයකුත් නැහැ. වාහනවලම ගිහිල්ලා ඇති වෙලා ඒගොල්ලෝ බයිසිකල් වල යනවා, ත්‍රී විලර් වල යනවා. ඒ යන්නේ සල්ලි නැතිකමට නෙමෙයි, විනෝදයට. ඒ තමයි මනුස්ස ලෝකයේ එක එක විෂමතා. ඒ නිසා පටු සිතුවිලි තියෙන කෙනෙකුට සද්ධර්මය අවබෝධ කරගන්න බෑ. මේ ලෝකෙත් කන්න මට තව කෑමක් නෑ, විඳින්න මට තව විඳීමක් නෑ, ලබන්න මට මේ ලෝකේ ඵලදායි දෙයක් වටින දෙයක් නෑ කියලා හිතන්න ඕන. මට රතු කලසවල් වල යන්න, අර අගමැති වගේ වෙන්න, ජනාධිපති වගේ වෙන්න, අර පෝසතා වගේ වෙන්න, අහවල් ඒව තියාගන්න එපා පින්නතුනි. ඒව තියාගත්තත් කමක් නැහැ, ජීවිත අවබෝධය පළවෙනි තැනට දීලා ඒක අවබෝධ කරගෙන අවසන් වෙලා. ඒකයි වැදගත් වෙන්නේ. ධර්මයේ තමයි අංක එකට තේරුම් කරගන්න ඕන. අනිත් දේවල් ටික ඔක්කොම පසකට දාලා අංක එකට ධර්මය මෙනෙහි කරලා ධර්ම අවබෝධය කරගන්න හැකියාව තියෙන්න ඕන. ඊට පස්සේ අනිත් දේවල් පාපිස්සක්සේ පරිහරණය කිරීමට හැකියාව තියෙනවා. පාපිස්සක් අපි ගණන් ගන්නෑ, කකුලෙන් පිහිදාලා මේ කරන. ඊට පස්සේ මේ ලෝකෙ තියෙනා වූ මිල මුදල්, ධන දාන, යාන වාහන, ඉඩකඩම් මේවා පාපිස්සක් විතරයි. ඒ කියන්නේ සත පහකට ගණන් ගන්නේ නැහැ. ඒක තියෙනව වෙන්න පුළුවන්, නැතුව වෙන්නත් පුළුවන්. නමුත් නාස්තිකාරයෙක් වශයෙන් විනාශ කරගන්නේ නැහැ. නමුත් හොඳ කළමනාකරණයක් කරගෙන පවත්වා ගන්න ඕන. නමුත් වැඩක් නැහැ කියලා, නිෂ්ඵලයි කියලා හොඳට තේරුම් අරගෙන ඉන්න ඕන. ඒ වගේම මතක තියාගන්නත් ඕන පින්නතුනි, මේ ලෝකයේ ඉහළින්ම ඉන්නත් ඕන. බුදුවරුන් වහන්සේලා, රහතුන් වහන්සේලා, අධිගමයන් වහන්සේලා තමයි මං විශ්වාස කරන විදියට ඉහළම ගරුත්වයේ ඉහළම තැන ලැබෙන්න ඕන ස්වභාව ධර්මයේ තුලින්. ඒක ලැබෙනවද නැද්ද අද ජීවමානව බුදුහාමුදුරු වැඩ හිටියත්? ඒක ලැබෙනවමයි. අද රහතුන් වහන්සේලා වැඩ හිටියත් ඒක ලැබෙනවමයි. එතකොට මිනිස්සු, සමහර මිනිස්සු ඉරිසියා කරන්න හිතයි. අර බලන්න, බුදුයි කියලා කියනවා, මොහොකටවත් ආසාව නැහැ කියලා කියනවා, අර රජතුමාගේ පැත්තට කතා කරනවා, අර රජතුමාව අගය කරනවා, අර එයාගෙන් දම් පිළිකම් ගන්නවා, දේශපාලන වන්දිබට්ටෙක් වෙලා කියලා බුදුහාමුදුරන්ටත් බයිනවා. මොකද ඉන්න රජයක් එක්ක බුදුරජාණන් වහන්සේ හරි වැඩ කරයි, ඒකෙන් අර සෙත්පතයි ආශිර්වාද කරයි. එහෙම කර ඒක සදාකාලිකයි පින්නතුනේ. මේ කාලෙට පමණක් නෙමෙයි. මේ වගේ ඇනුම් බැනුම්, ගැරහුම්, නින්දා, අපහාස, බුද්ධිමත් මෝඩ ජනයා පිරීලා ඉන්නවා හැම කල්හිම. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ කියන වචනේ හැමදේම මිනිස්සු පිළිගත්ත කෙනෙක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ ගොඩාක් තැන්වල ප්‍රතික්ෂේප වුණා. දුන්නු දානේ උදුරගත්තා. දානේ දුන්නේ නැතුව ප්‍රතික්ෂේප කළා. දානෙට ආරාධනා කළා, දන් දුන්නේ නැහැ. වස්තු මාසිකට ආරාධනා කරලා කන්න බොන්න දෙන්නේ නැතුව මරන්න ලෑස්ති කරා. ගමනක් වඩිනකොට පාරට කටු දැම්මා. පළාතේ ලිං වැහුවා. කිසිම කෙනෙකුට වතුර ටිකක් දෙන්න එපා කියලා මිනිස්සු තහංචි දැම්මා. ඒ තමයි බුදු කෙනෙක්ගේ ජීවිතේ. බලනකොට මේ කාලේ ඔබට අපිට තියෙන දේවල් අපි ලොකුයි කියලා හිතුවට බුදු කෙනෙක් විශාල අපහසුතා, රහතුන් විශාල අපහසුතා විඳිනවා. බොහෝ රහතන් වහන්සේලා දර වලින්, කෑලි වලින්, පොළු වලින්, අවි ආයුධ මුගුරු වලින් පහර කෑමට ලක් වුණා. මුගලන් හාමුදුරුවන්ට මිනිස්සු එකතු වෙලා ගහලා ඇගේ අස්ති ටික ඔක්කොම කඩලා දැම්මා. අතපය ඔක්කොම කැඩුවා. අපි කියනවා කර්ම විපාකේ කියලා. කර්ම විපාක නෙමෙයි, බණ කිව්ව විපාකේ, ධර්ම දේශනා කරපු විපාකේ, ලෝකයට නිවන් ධර්ම දේශනා කරපු විපාකේ. ඉතින් ජේසුස් වහන්සේට වෙන්නෙත් ඒක. සමාජයක් හදන්න ගිහිල්ලා ඒ අවිහිංසාවාදී ධර්මයක් ප්‍රකාශ කරපු එකේ විපාකේ තමයි ඒක සිද්ධ වුණේ. ඉතින් ඒ වගේ මුර්ග මිනිස්සුන්ගේ ස්වභාවයේ මුර්ග සිත් කියන එක හැමදාමක් තියෙනවායි කියලා අපි හොඳට තේරුම් අරගෙන කටයුතු කරන්න ඕන. මුර්ගයෝ ඉන්නවා කියන එක හොඳට තේරුම් කරගන්න ඕන. එහෙමනම් මේ එවන් වූ ලෝකයකින් මිදීමම තමයි සැපය වෙන්නේ. කීර්තිය ධනය මිල මුදල් ධනධාන්‍ය දේවල් පස්සේ යන උදවිය. ඒවට ඇලුම් කරනවා. ඒව කාලඟ තිබුණත් ඒවට ආසත්ත වෙනවා. ඒව මට තිබුණ නම් කියලා හිතනවා. සුදුසු ගන්නෑ, හැකියාව නෑ, හිතනවා මට තිබුණ නම් කියලා. දැන් උදාහරණයක් වශයෙන් ඔලිම්පික් ගෝල් මෙඩල් එක මට තිබුණ නම් කරේ දාගෙන මෙහෙම අතවනන්න කියලා හිතනවා. හැබැයි දුවන්න බෑ, පීනන්න බෑ. තේරුණා නේද? දුවන්න බෑ, පීනන්න බෑ. මෙඩල් එක කරේ තිබ්බනම් හරි, ඈ ස්වාමීන් වහන්සේ වගේ බණ කියන්න බෑ, ධර්මයේ කියන්න බෑ, ජීවිත හදන්න බෑ. අර හාමුදුරන්ට තියෙන වාහනේ මට තිබ්බනම්, අර ඒ වගේ පින්නතුනේ දුවන්න බෑ, පීනන්න බෑ, ඈ කරණම් ගහන්න බෑ, උඩින් පනින්න බෑ, උස පනින්න බෑ, ඒව කරන්න බෑ. මෙඩල් එක විතරක් තිබ්බනම් ඇති. එනිසා ඒ වගේ කෙනෙක් වෙන්න එපා. කවදාවත් හිත ඒ වගේ කෙනෙක් බවට පත් කරන්න ලෑස්ති වෙන්න එපා. ඔබේ හිත ඔබ හදාගන්න හැමතිස්සෙම. හිත කියන්නේ වෙනම මෝඩ සතෙක්. හිත කියන්නේ මෝඩ සතෙක්. ඔබ ළඟම ඉන්න මෝඩ සතෙක්. ඔබ තමයි ඥානක්කාරයා, ඥානවන්තයා, බුද්ධිවන්තයා. අර මෝඩ සතා හදන්න ඕන. මෝඩ සතා මිත්‍යා දෘෂ්ටිකයි. මෝඩ සතා සම්මා දිට්ඨික කරන්න ඕන. මෝඩ සතා අවිද්‍යා සහගත අරමුණු සංකල්ප ඇති කරගන්නවා. තමන්ටත් හානි, ලෝකෙටත් හානි ඇති කරගන්නවා. වතුර වීදුරුවක් දුන්නොත් ඒ වතුර වීදුරුවට කෙලෙහි ගුණ දක්වන්න ඕන. තේරුණාද? යම්කිසි කෙනෙක් වතුර වීදුරුවක් කවදකරි දීලා තියෙන ඒකට කෙලෙහි ගුණ දක්වන්න ඕන. සරියුත් හාමුදුරුවන්ට ඇවිල්ලා වයසක කෙනෙක් ඇවිල්ලා මහාන කම ඉල්ලුවා. අවසාන කාලේ සාමාන්‍ය වෙලාවට එහෙම මහාන කරන්නේ නැහැ. මොකද ඔහුට සාසන ධර්ම පුරා ගන්න බැරි හින්දා මහාන කරන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ අහනවා සරියුත් හාමුදුරන්ගේ, සරියුත් ඔබට එක දවසක දම් පිටක් හරි පිළිගන්නලා තියෙනවද ඒ දායකයා කියලා. ඊට පස්සේ කියනවා බුදුරජාණන් වහන්සේ, ඔව් මට දානයක් දීලා තියෙනවා, මට මතකයි. ආ එහෙනම් මහාන කරන්න. අර දන් හැන්දක් දුන්නට කෙලෙහි ගුණ සැලකුවා. තේරුණානේ? එහෙම කෙලෙහි ගුණ සැලකුවා. මට මතකයි ඒ කාලේ පන්සලක් හදන්න කියලා අම්ම කෙනෙක් ඉඩමක් පූජ කරන්න ආවා. ඔපුත් අරගෙන මම ඊට පස්සේ ඇහුවා, දැන් පවුලේ ඔක්කොම අය කැමතිද මේකට? කිව්වා, අනේ හාමුදුරුවෝ දරුවෝ නම් කැමති නෑ. දරුවෝ නම් මලාට දෙන්නේ නෑ මේක කිව්වා. මගේ කැමැත්තට මම ලියන්න කිව්වා. මං කිව්වා ඉතින් මේ මෑණියෝ වතුර වීදුරුවක් හරි බීපු ගෙදරකින් අයගෙන් මම නොදකින් කියලා අහගන්න කැමති නෑ, ඒ නිසා මට ඕක එපා කියලා. ඔබ දරුවන්ට දෙන්න කමන්නෑ කියලා. නැත්තම් ලෝභය තණ්හාව ඉස්සරහට ආවනම් මං අනිවාර්යෙන් අරක දරුවන්ට බම්බු ගා ගන්න කියනවා. මං ඕක ගන්නවා. ඊට පස්සේ මගේ අතනේ තියෙන්නේ ඔප්පුව. මොකෝ යම් මොනෝ කරන්නද? ඈ මට ඉතින් උපදේශයකුත් දුන්නා. හාමුදුරුවන්ට කැමති නම් එතන එකක් හදන්න, නැත්තම් ඒක විකුණලා මේ පන්සල හරි හදා ගන්න කියලා. නමුත් මං අද සතුටු වෙනවා අපි ළඟ එහෙම තණ්හාවල් තිබුණේ නැති එක ගැන. නැති එක ගැන සන්තෝෂ වෙනවා. අපිට ඉතාම වැදගත් බොහොම සද්භාවයෙන් ලබා දෙන රුපියල අර අසද්භාවයෙන් ලැබෙන වේදනාවෙන් ලැබෙන කෝටි ගණන් වලට වඩා. මොකද ආස්වාදනීය වෙන්න එපැයි. තමන් ලබන දේ, තමන් ගන්න ආහාර වේල, තමන් ගන්න මුදල ආස්වාදනීය වෙන්න ඕන. ඒකේ හොඳ මතකයක් තියෙන්න ඕන. නරක හිතෙන් මොනව හරි gadul කැටයක් හරි ගෙනල්ලා තිබ්බනම් මිනිස්සෙක් මට ඒක තේරුණොත් නරක හිතෙන් ගෙනල්ලා තිබ්බේ කියලා. මම ඇත්තට මේක මම තියාගන්නේ, ඒක මම කාට හරි වෙන කාට හරි දෙනවා. ඒ තමයි මගේ හැටි. මොකද හේතුව අපි දකින මේ හැම දෙයක් තුළම අපිට හොඳ මතකයක්, හොඳ memory එකක් විතරයි තියෙන්න ඕන පින්නතුනේ. එතකොට බලන්න පින්නතුනේ, මෙච්චර කළගුණ සලකන බුදුදහම අපිට තියෙනවා. එතකොට තමන්ට හැමදාම කන්න ඔයලා දුන්නු ගෑණිට වෛර කරන්නේ කොහොමද?
එක වතුර වීදුරුවක් නෙමෙයිනේ. හැමදාම කන්නු වෙල දුන්නු ගෑනිට වෛර කරන මිනිහා. ඉතින් ඌ මහා මුස්පේත්තුවෙක්නේ. එතකොට තමන්ට කන්න හම්බ කරලා දුන්නු හැමදාම මිනිහට වෛර කරන්නේ කොහොමද? එතකොට දහමක් තියනවද? මුස්පේත්තු ගැහණියක් බවට පත් වෙනවා. ඒ නිසා තමන්ට සලකපු තමන්ට උදව් කරපු අයට තමන් කොහොමද එහෙම කටයුතු කරන්න කියලා. ඒකට හේතුව අර මුර්ග මනස නිසා. ඒ නිසා මුර්ග ගති නැති කරලා දැම්මට පස්සේ බොහෝම ශාන්තව බොහෝම ධර්මානුකූලව ලෝකය දකින්න ඉගෙන ගන්න අර බුදුරජාණන් වහන්සේ පෙන්නු කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින් කියන බුදු වදනට අනුව හොඳට කළගුණ ඉස්සැල්ලම සලකන මිනිස්සෙක් බවට පත් වෙනවා. අපිට පාරේ යනකොට අපිට වැටලා තියෙනවා පේන විශාල මුදලක් ලක්ෂ 10ක්. එහෙම නැත්නම් කෝටියක් හරි වැටලා තියෙනවා අපිට අහුවෙනවා බෑග් එකක. ඔබ කල්පනා කරන්න ඕන ඔබ නම් කුමක්ද ඒකට කරන්නේ කියලා බලන්න. ඔබේ අතහැරීම, ඔබේ සාධාරණත්වය ඔබටම බලා ගන්න පුළුවන්. උපකල්පනය කරලා බලන්න. මේ පාරේ යද්දී කුණු වාජනයක් වගේ මේ මල්ලක් වගේ හැලිලා තිබ්බා. නමුත් පොඩ්ඩක් අයිනකින් දැක්කා නිකන් සල්ලි වගේ තියෙනවා කියලා බලනකොට ඇත්තටම සල්ලි බෑග් එකක් ආගේ හැරි. ගෙනියද්දී හැලිලා. ඔබ ඒකට මොකද කරන්න කියලා උපකල්පනය කරලා බලන්න. අන්න එහෙම උපකල්පන කර කර තමයි තමන්ගේ හිතේ තියෙන දුෂ්ට ගති හිතන්න ඕන. විවිධ විදියට හිතන්නකෝ. හාමුදුරුව මට බැන්නෝ. මම මොකද කරන්න කියලා හිතන්න. හාමුදුරුව මට ගැහුවොත් මම මොකද කරන්න කියලා හිතන්න. මට පොඩ්ඩක් කෝල් එකක් දීලා කියන්න එහෙම වුණොත් මම කරන දේ මොකද්ද කියලා කියන්නේ. එතකොට අපිට දැනගන්න පුළුවන් සතා කවුද කියලා. බැඳලා තියන්න ඕන සත්තු තියෙනවා, ඈතින් හදන්න ඕන සත්තු තියෙනවා නේද? අතේ දුරින් ඉන්න ඕන සත්තු ඉන්නවා, එක එක සත්තු ඉන්නවනේ මේ රටේ. මිනිස්සුත් එහෙමයි. එහෙම සත්තු ඉන්නවා. උපකල්පනය කරලා බලන්න. සමහර අයගෙන් දැන් මේ බොහෝම හොඳට මේ ජෝඩුවක් ඉන්නවා. මං ඇහුවා දැන් මේ මහත්තයා ගැහුවොත් ගැවුත් මම ඔකට නඩු දානවා කිව්වා. දැන් දැක්ක නේද? ගැවුත් නඩු දානවා. ඊට පස්සේ මං මහත්මයෙක්ගෙන් දවසක් ඇහුවාම දෙයක් කිව්වා. මිනිහා කිව්වා මරනවා කියලා. එතකොට මේ ගෙවල් වල ඉන්නේ යක්කු යක්ෂණියෝ කසාද බැඳගෙන ජීවත් වෙන යක්කු යක්ෂණියෝ ඉන්නේ පෙන්නතුනේ මනුස්ස ජීවිතේ. එතකොට හාමුදුරන් වහන්සේලා දායකයෝ අතර ඕ යකු යක්ෂණියෝ තමයි ඒ අතර ඉන්නේ. හරි පරිස්සම් වෙන්න ඕන. යකු යක්ෂණියෝ ආශ්‍රයෙන් ඉස්රේ කරනවා කියලා හිතන්න ඕන. පොඩ්ඩ වැරදුනොත් මේ වුණොත් කුල කියන කෙලෙවිගුණ දක්වන මේව කරන මිනිස්සු ඉන්නේ. ඉතින් මට එහෙමනම් කිව්වොත් එහෙම ගෙනාවු දානවාර ගණන් හදලා ලිස්ට් එක හදලා දවසට ගාන ගානේ සලකල ඉවරලා එකපාරම මං සල්ලි ගෙවල දාන දීපු දානවල එවනම් මම හිතාගෙන ඉන්නේ. දැන් මම දැක්ක ඕස්ට්‍රේලියාවේ මේ පොඩි මුදලක් එහෙම එහෙම උනායි කියලා හාමුදුරුවන්ට ලොකු උද්ඝෝෂණයක් කරන මිනිස්සු ටික. මං අහුව කීයක්ද නැති වෙලා තියෙන්නේ කියලා. ලක්ෂ 75ක් වගේ පොඩි මුදලක් තමයි මිසින් වෙලා තියෙනවා. ඒකට තමයි හාමුදුරුවන්ට මේ මේව කරන්න කියලා. මං කිව්වා මේ මට වගේ වුණා නම් එහෙම මං ලක්ෂ 75 දීලා පුකට පයින් ගහලා එලවනවා කියලා ලොකු ටික ඔක්කොම. ඉතින් ඒ නිසා මිනිස්සුන්ගේ හැටි, කාලකන්ණින්ගේ හැටි, දුෂ්ට මිනිස්සුන්ගේ හැටි තේරුම් අරගෙන කටයුතු කරන්න ඕන. මෙවන් වූ දුෂ්ට මනසවල් මේ රටාවක රිද්මයක් තියෙන සමාජයක් නිවන් දකින්නේ නැහැ. ඉස්සෙල්ල මෙන්න මේ මානව ධර්මවලින් පෝසත් වෙන්න, උසස් මිනිහෙක් වෙන්න, හිත උඩට ඇදගෙන එන්න, පහළ ගතියේ ඉඳලා තිරිසන් ගතියේ ඉඳලා මනුස්ස ගතියට, දේව ගතියට, බ්‍රහ්ම ගතියට, උත්තුංග ගතිවලට ඇදගෙන එන්න. අන්න එතකොට මිනිස්සු වඳි, මිනිස්සු ගරු කරයි. ගෙදරින් තමන්ට ගෞරවය හම්බ වෙයි, ගෙදරින් තමන්ට ආදරය හම්බ වෙයි, මලපිරේත මලයක්ෂ මනසක් තියාගෙන අපි වටෙන් ආදරේ හෙව්වට හම්බ වෙන්නේ නැහැ. දේවත්වයට, මනුෂ්‍යත්වයට, බ්‍රහ්මත්වයට උසස් කරගත්ත මනසකට තමයි ලෝකෙන් ආදරය, කරුණාව, දයාව, ප්‍රේමය ඔක්කොම හම්බ වෙන්නේ. දැන් එක්තරා පුජ්‍යලයෙක්ව දාලා ගියා කියලා ඒ පුජ්‍යලයාව ඒ කාන්තාවට පුදුම විදියට වෛර කරමින්, නිඳා කරමින්, අපහාස කරමින්, නැවත මේ කිසි කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගන්න බැරි විදියටම චරිත ඝාතනය කරමින් ඉන්න පුරුෂයෙක් හම්බ වුණා. ඔහුගේ මම ඇහුවා, කොච්චර ඔබ ඔහුට වේදම් කරලා තියෙනවද ඇයට? ඊට පස්සේ කිව්වා ලක්ෂ 30-40ක් විතර වේදම් කරලා තියෙනවා. හරි, කොච්චර කාලයක්? අවුරුදු 5-6ක් විතර අපි බොහොම ළඟින් හිටියා, සම්බන්ධයෙන් හිටියා කියලා කිව්වා. දැන් මොකද කරන්නේ? ඒ ඔක්කොම කළා එයා රැවට්ටුව කියලා දැන් එයාගේ දෙමව්පියන්ගේ පැත්තෙන්, අර පැත්තෙන්, මේ පැත්තෙන්, හැම පැත්තෙන්ම අවුලලා අර ළමයාට විනාශ කරනවා, ඩැමේජ් කරනවා. ඉතින් මං කිව්වා, ඇත්තටම ඔබට ඒගේ ආදරේ නොලැබීම සාධාරණයි. ඊට පස්සේ අහුව ඇයි කියලා. ඇයි තමුස හැබැයි ආදරයක් තිබිලා නැහැනේ. සැබෑ ආදරණීය ස්වරූපයකින් කටයුතු කළා නම් මං විශ්වාස කරනවා, ප්‍රකාශයක් කළා නම් ඔබතුමාගේ හැසිරීමක් තිබුණා නම් මම හිතනවා ඇයගේ දෝෂය කියලා. හැබැයි මෙතෙන්දි බලද්දි ඇයගේ නෙමේ දෝෂේ තියෙන්නේ කාගේද? ඔබගේ කියලා කිව්වා. ඉතින් ඔය වගේ මිනිසුන් එක කතා කරද්දී ඔය වගේ දුර්වලතා අප්‍රමාණ ඇති වෙනවා. තවත් කුජලේකුත් ඉන්නෝ ඒ වගේ මොන්න මට හම්බ වෙනෝ වෛර කරමින් ඉන්නෝ. මං කිව්වා ඔබෝ දාලා ගිය එක සාධාරණයි. ඇයි? ඔය වගේ දාලා ගිය හේතුවෙන් ඔය වගේ වෛර කරනවා නම්, ද්වේෂ කරනවා නම්, ක්‍රෝධ කරනවා නම්, ඇය ඔබ ළඟට ඇවිල්ලා ජීවත් වෙලා ඉද්දි පොඩි වරදක් වුණා නම් එහෙම ඔබ කොහොම වෛර කරයිද? ඒ නිසා ඔබට ආදරේ නොලැබීමම සාධාරණයි. තේරුණා නේද? ආදරයක් හිතේ නැති වුන් ආදරයක් බලාපොරොත්තු වෙනවා. ආදරයක් බලාපොරොත්තු වෙන්න ඕන ආදරයක් තියෙන මිනිස්සේ, ආදරයක් පූජ කරන මිනිස්සේ, පරිත්‍යාග කරන මිනිස්සේ. මේ මානව ධර්ම ටික හදාගන්න නැති මේකට තමයි සීලය කියන්නේ. අර පිස්සෝ වගේ, මෝඩයෝ වගේ පානාතිපාතා අදින්නා දානා ඔහොම කියෝ 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 ඉන්න එක නෙමෙයි සීලය කියලා කියන්නේ. මෙන්න මේ වගේ හිතක් හදාගන්න එකයි සීලය කියන්නේ. ගිරව් වගේ උදේ පාන්දර පන්සිල් සමාදන් වෙනවා, දවසේම ඔය යක්කු වගේ, රාක්ෂයෝ වගේ වැඩ කරනවා. එහෙම නෙමෙයි මේ හිතක් හදාගන්න. කටයුතු කරද්දී මනා මානව ධර්මයන් එක්ක, ගුණ ධර්ම එක්ක ගලපා බලමින් කටයුතු කරන්න වග බලා ගන්න. ඇයි මෙච්චර මෙහෙම කියන්නේ? මේක නැතුව, මේ සීලය නැතුව, මේ මානව ධර්මයේ නැතුව ඉස්සරහට පියවරක් තියන්න බෑ. මං කාර් එකක් කොච්චර ගෙනල්ලා ඔයගොල්ලන්ට මේ පැහැදිලි මේ මොනවද ඉන්ට්‍රඩියුස් කරනවා, මේ මේව කරලා හඳුන්වා දෙනවා, මේ මෙන්න නියම කාර් එකක් ලෝකයේ දෙවැන්තම කාර් එක, මේක ආරක්ෂා සහිතයි, මෙච්චර පහසුකම් තියෙනවා, මෙච්චරයි මෙච්චරයි කියලා මං හැමදාම කියනවා. කාගේ ළඟටද ගිහිල්ලාද මේක කියන්නේ? මැදවැච්චේට ගිහිල්ලා, එමෙ නැත්තම් මඩ කලපුවට ගිහිල්ලා මේක කියනවා? දුප්පත් මිනිස්සු ඉන්න පළාතකට ගිහිල්ලා ඒ මිනිස්සුන්ට මේක ගන්න බෑ. එතකොට මං ඉතින් කල්පනා කරන්න ඕනේ, ඉස්සෙල්ලම මේ මිනිස්සුන්ට මේක ගන්න පුළුවන් ආදායම් මාර්ගයක් හදන්න ඕනේ. ඉතින් මෙන්න මේක තමයි කරන්නේ පින්නතුනේ. ඔය ඇත්තන්ට ආදායම් මාර්ගය තමයි ඔය කියලා දුන්නේ. මේ මානව ධර්ම ටික හදාගෙන පෝසත් වෙන්න ඕනේ. පෝසත් හිතක් තමයි නිවන් දකින්නේ. පෝසත් හිතක් නිවන් දකින්නේ, දුප්පත් හිතක් නෙමෙයි. කාල ඉවර වෙච්ච නැති පෙරේතෙක් නම් නිවන් දකින්නේ නැහැ. බීලා ඉවර වෙච්ච නැති පෙරේතෙක් නම් නිවන් දකින්නේ නැහැ. පින්නතුනේ අපිත් මහා ඈත ගම්පිටස ගොන් පලාතක ඉපදිච්ච අය තමයි. මෝඩයෝ ඉන්න පලාතක ඉපදිච්ච අය තමයි. ඒ වුණාට මොකද්ද වාසනාවකට මං ගිහිල්ලා වැටෙනවා ලොකු පෝසත් පන්සලකට. බොහොම ධනවත් පන්සලකට. ඒ පන්සලේ තියෙනවා යාන, වාහන, ඔය ඔක්කොම පහසුකම් ටික තියෙනවා. එතකොට භුක්ති විඳිනවනේ. භුක්ති විඳින්නට පස්සේ අපි දන්නවා ඒව ඇතුලේ මහා රසයක් නෑ කියලා. ඊට පස්සේ ඒක හඹාගෙන යෑමේ ආසාව නැති වෙන ප්‍රඥාවක් තියෙන මනුස්සයෙක්ට. ඊට පස්සේ ලොකු මිනිස්සුන්ගේ හිතවල ඇතුලේ තියෙන දුක් අඳෝනා දකිනවා. දැක්කහම අපිට හිතනවා අන්න දෙයක් නෑ. ඒ වගේ කෙනෙක් වෙන්න ඕන කියලා ආදර්ශයට ගන්න බෑ. එතන මහා වේදනාවක් තියෙන්නේ. වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඉරිසියාවෙන් පිරිල පැලිපැලි ඉන්නේ. ඒ බලාදේ මිනිස්සෙක් ඉන්න පෝසත්ම මිනිස්සෙක් එයත් මේ පන්සලක ඔය දාන කකා ඉඳලා පස්සේ විශාල මණික්කාරයෙක් වෙච්ච කෙනෙක් ඉන්නවා. ඒ මිනිස්සයාට මේ ඉන්න පවුල් හතක් ඉන්නවා. එක පවුල් නෙමෙයි පවුල් හතක්. ඒ කොහොම දුකක් විඳිනවද මේ මිනිස්සයා? ඈ පුදුම වේදනාවක් විඳිනවා ඇතිනේ. එක පවුලක් වගේ පවුල් හතක්ම කෝල් කර කර අරක නැහැ මේක නැහැ මේක නැහැ හරි යන්න තියෙනවා මෙහෙ යන්න තියෙනවා කියලා කියනකොට කොච්චර දුකක් ඇද්ද මේ මිනිස්සයට? එතකොට අපිට ආදර්ශයට ගන්න තැනක් නැහැ. ඔය ඇත්තන්ට තියෙනවද මේ සමාජයේ තනතුරක්? අහවල් තනතුරට ගියාම, අහවල් තැනට ගියාම මේක තියෙනවයි කියලා එකක් තියෙනවද? එහෙම එකක් නැත්තම් විතරයි හිත නතර වෙන්නේ ධර්මයේ හොයාගන්න. ධර්මයට හිත පිහිටවන්නේ කොහොමද? ඒ සියල්ලගින්ම නිදහස් වුණු හිතට කියනවා අබිනික්කමණය කරන සිත. අන්න අබිනික්කමණය කරන සිත තමයි පින්නතුනේ නිවනට සූදානම් වෙන්නේ. ඔබේ සිත අබිනික්කමණය කළද තියෙන්නේ? එච්චරයි. ඔකට උත්තරේ හොඳට ගන්න. ඔව්, නෑ, ටිකක් තියෙනවා, තව ටිකක් අතාරින්න තියෙනවා, ඔය වගේ උත්තර ඒවි. ඍජුව උත්තරයක් ගන්න ඕන. ඔව්, මං අබිනික්කමණයට සූදානම්. සියල්ල අතහැර යාමට සූදානම්. සිද්ධාර්ථ කුමාරයා වගේ සූදානම්. සිද්ධාර්ථ කුමාරයාගේ පිටින් අතහැරීමනේ මිනිස්සු දැක්කේ. ඒක නිසා මිනිස්සු හිතන්නේ පිටින් අතහැරියාම ඇතහැරිලා කියලා. පිටින් අතහැරියට ඇතහැරෙන්නේ නැහැ. ඒකට අපි අර උපමාවකුත් තියෙනවා, කැලේ මාරු වුණාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ කියලා. ඒ නිසා මේ පිටින් මෙහෙම අතහැරලා හරියට ගියයි, මෙහාට ගියයි, අරයට ලියලා දුන්නයි, මෙහාට ලියලා දුන්නයි කියලා අතහැරෙන්නේ නැහැ. ඈ ඒ වාර තණ්හා අධිකයෝ තවත් තණ්හාව තියෙන මිනිස්සෙකින් දෙයක් ලබා ගැනීමට කරන උපායක් විතරයි ඒවා. ඈ ඒස ආධ්‍යාත්මිකව අබිනික්කමණය දකින්න. ආධ්‍යාත්මිකව අබිනික්කමණය කරන්න. ඇයි අබිනික්කමණය කරන්න කියලා කියන්නේ? නිෂ්පලයි ඔබේ සිතුවිල්ල. නිෂ්පලයි ඔබේ සිතුවිල්ල. මේ අල්ලාගෙන සිටීම, මේ හිතේ උපාදානය කරගෙන සිටීම නිෂ්පලයි. මම කියන්නේ හිතෙන් අතාරින්න කියලා. මට ඔබ ළඟ තියෙන දේවල් ඇත්තටම ලොකුයි කියලා හිතුනොත් නේ ඕවා අතාරින්න කියලා සිද්ධ වෙන්නේ. මට නම් ඕව කිසි දෙයක් ලොකු දේවල් නෙමෙයි. මන් දන්නවා ඕව මහ පොළොවේ තියෙන්නේ කියලා. ඔයගොල්ලන්ගේ නෙමෙයි කියලා මන් දන්නවා. ඔය ඇත්තන්ගේ ගෙවල්, ඔය ඇත්තන්ගේ නෙමෙයි කියලා මම දන්නවා. ඔය ඇත්තන්ගේ පොළොව, ගේ, බිම ඔය ඇත්තන්ගේ නෙමෙයි කියලා ඒක මම දන්නවා. ඒ නිසා මට ඕක අතාරින්න කියන්න ඕනේ නැහැ. කඩාරේ ලියලා දෙන්න කියන්න ඕනේ නැහැ. ඒක ලියලා දුන්නත් එකයි, ලියලා නොදුන්නත් එකයි. ඒක ඔබේ නෙමෙයි කියලා මම දන්නවා. මම බලන්නේ හිත බාරගත්ත විදිය විතරයි. තේරුණා නේද? හිත බාරගත්ත විදිය බලන්න ඕන. දැන් ඒක අම්ම කෙනෙක් ඇවිල්ලා කියනවා, "සායින්වංශ මන් දැන් ඔක්කොම අතෑරලා ඉන්නේ." මං කිව්වා මට එහෙම යන්නේ නැහැ නේ. මට අහුවෙනෝනේ ඔය අම්ම සෑහෙන්න අල්ලන් ඉන්නවා. ටිකක් තේ වතු, රබර් වතු, මේ ගෙවල් පොල් මණ්ඩි වගේ දේවල් නිකන් අල්ලන් ඉන්නවා වගේ පේනවනේ. නෑ නෑ මල් ලිව්වා, මේ පොල්වත් අර පුතාට ලිව්වා, තේවත් අර දුවට ලිව්වා, ගෙදර පොඩි පුතාට දුන්න, මොකුත් නෑ කිව්වා. නෑ නේ මට අහුවෙනවනේ. දැන් මම නෑ නෑ කියන්න කියනවා ලියලා දුන්නමලු. මං කිව්වා ලියලා දුන්නු ඒක හරි, හිතෙන් අතෑරලා නෑ නේ. ටික වෙලාවක් බලාගෙන ඉඳලා 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 කියනවා, "ඔව්ලු මම ටිකක් පරිස්සමෙන් ඉන්නේ, දන්නේ නැහැනේ මුන් ඕව මොනව කරයිද කියලා. මම ටිකක් පරිස්සමෙන් බලාගෙන ඉන්නේ" කිව්වා. ඒකත් කමන්නේ, ඒක උඩකින් නම් ඒක කරන්නේ, නොඇලීමකින් නම් ඒක කරන්නේ, ඔවුන්ගේ යහපත පිණිස නම්. ඒත් මෙතෙන්ට වංචා කරන්න බෑනේ. හිතට වංචා කරන්න එපා. හිතේ වංචාවෙන් වැඩ කරන්න එපා. ආදරයක් නැති තැන ආදරේ තියනවා කියලා කියන්න එපා වංචාවෙන්. ආදරයක් නැති තැන ආදරේ තියෙනවා කියලා කියන්නත් ඕනේ නැහැ. ඇති තැන නැහැ කියන්නත් ඕනේ නැහැ. නැති තැන තියෙනවා කියලා කියන්නත් ඕනෙත් නැහැ. එහෙසත් එච්චරයි. දැන් අපි කෙරෙහි වුණත් පැහැදීම තියෙන නැති තැන ඉඳගෙන පැහැදීම තියෙනවා වගේ ඉන්න එපා. කෙලින්ම කියන්නොත් මට එච්චර පැහැදීමක් නැහැ වහන්සේගේ බණ ගැන. මම අන්නේ මිනිස්සයට ගොඩාක් ගරු කරනවා. මං කියන ඔබ අර අපැහැදීමෙන් තීද්දි පැහැදීම වගේ පෙන්වන මිනිස්සෙකුට වඩා ශ්‍රේෂ්ඨයි. ඊට පස්සේ මට අහන්න පුළුවන් ඇයි අපැහැදීම? ඇයි අප්‍රසාදය? කියලා ඒක අහලා ඒකට උත්තරයක් දෙන්න පුළුවන්. එනිසා තමන් අඩුම තරමේ ලෝකේ හිතටවත් වංචා නොකරන්න. හිතේ යම් යම් කුණු හංගල දාලා නිවන් දකින්න හදනවා. ඒ කියන්නේ ගෙදර තියෙන කුණු ඔක්කොම එක කාමරයකට දාලා වහලා අර ගෙදර මගුල් ගෙවල් ගන්නෙ. ඒක හරින්නේ නැහැ. මොකද ඒකේ තමයි තියෙන්නේ ලඩබඩ ටික ඔක්කොම දාලා වහලා. ඒක වහලා තියෙන්නේ. ඒක හරින්නේ නැහැ. ගොඩක් අයත් එහෙමයි. හිතේ මේ කුණු ටික පොඩ්ඩයිනේ මේක තිබුණාවේ. මේ හිතේ මේ ටිකෙන් විතරක් මට නිවන් දකින්න පුළුවන්ද බලමු. එහෙම නිවන් දකින්න බෑ. සුවි සුද්ධං අහෝසේ. බුදු කෙනෙක් පින්නතුණි මේ නිර්වාණ ධාතුවට ලබා පැමිණීම සඳහා සියල්ල පරීක්ෂා කරලා බලනවා. ඔබේ සෑම කාමරයක්ම චෙක් කරලා බලනවා. දැන් රටකින් රටකට යනකොට කොච්චර ප්‍රෝඩාවල් කළද ගොඩක් වෙලාවට යන්නේ. සල්ලි පෙන්නන්න කිව්වොත් බොරු සල්ලි හැරි පෙන්නනවා. ඈ මොනෝ 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 හරි පෙන්නලා 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 තමයි ප්‍රෝඩාවල් කරලා තමයි රටවල් වලට පයින්. නිවනටත් එහෙම පයින්න පුළුවන්ද? මං කියන්නේ හැමෝම නෙමෙයි. ගොඩක් අය එහෙම කරනවද නැද්ද? පොඩ්ඩක් හරි කරන්න වෙනවා. ඈ පොඩ්ඩක් හරි එහෙම කරන්න වෙන වෙලාවල් තියෙනවා මිනිස්සු. ඉතින් ඒක නිසා නිවනටත් එහෙම පණින්න පුළුවන්ද? බොරු සල්ලි පෙන්නලා පණින්න පුළුවන්ද? බොරු සද්ධාව පෙන්නලා පණින්න පුළුවන්ද? බොරු ප්‍රඥාව පෙන්නලා බලන්න පුළුවන්ද? බොරු සීලය පෙන්නලා පණින්න පුළුවන්ද? ඈ බොරු හික්මීමක් පෙන්නලා පණින්න පුළුවන්ද? පුළුවන්ද? බෑනේ. ඒසා සිල් රකින්නේ පංචස්කන්ධයෙන් නෙමේ, සිල් රකින්නේ දර්ශනේ. යමක් කාරණයක් සිද්ධ වුණාම ඒකට ගන්න වැඩපිළිවෙල අනුව තමයි මේ මනුස්සයා සිල්වන්තයෙක්ද නැද්ද කියලා හොයාගන්නේ. ඈ සිල්වන්තයෙක්ද නැද්ද කියලා හොයන්නේ. යම්කිසි ගැටලුවක් ඇති වුණාම එයා ඒකට දෙන උත්තරත් එක්ක තමයි එයා සිල්වද්ද දුස්සීලද කියලා හොයන්නේ. ඒ නිසා මේ මිනිස්සු යක්කු නිසා හැමතිස්සෙම වෛරය ආස්වාදනය කරන්නේ. ඒකනේ ගස්ටන ඕන. මේ රටේ මිනිස්සුන්ට හැමතිස්සෙම ගස්ටන ඕන, උද්ඝෝෂණ ඕන, ප්‍රශ්න ඕන, පෙරලිකාරකම් ඕන. තියෙන විදිය හොඳ මදි. හැමතිස්සෙම හොඳ මදි. එකම බෝට්ටුව ඇතුළේ ඉඳගෙන සටන් කර කර නිකන් ජොලියට වගේ එක එක නායකයා කියලා කියා ගන්නවා. මේ එකම බෝට්ටුව මේ ගිලිනවා පොඩ පොඩ. ඒ බෝට්ටුවේම මම නායකයා. අර කට්ටිය එකතු වෙලා මෙයා නායකයා කරනවා. එයා අය කට්ටිය එකතු වෙලා මෙයා නායකයා කරනවා. කවුරුත් නායකයා හදන්න උත්සාහ කරනවා. අර බෝට්ටුව හිලවහන්න කවුරුත් උත්සාහ කරන්නේ නැහැ. ඒ තමයි ශ්‍රී ලංකාව. තේරුණාද? ඔව්. බෝට්ටුවේ ගිලෙන බෝට්ටුවේ නායකයා හොයනවා සිදුර වහගන්නේ. නායකේ පැත්තකට දාලා සිදුර වහන්න නෙදී එන්නේ කවුරුත් එකතු වෙලා. ඈ මේ රටේ මිනිස්සු මෝඩයි, මේ රටේ පාලකයෝ මෝඩයි, මේ රටේ හාමුදුරු මෝඩයි, ඔක්කොම මෝඩයි. අමුහරක් පව්. ඒ සතා, ඒ සත්තු හොඳට ඉන්න තනකොළ කාලා හරක්. ඇයි හේතුව? සියල්ලටම ඥානය, අධ්‍යාපනය, විමර්ශන බුද්ධිය ගොඩාක් වැදගත් වෙනවා. අධ්‍යාපනය කියන්නේ පාසලේ මොනව හරි උගන්වන එක නෙමෙයි, තියෙන ගැටලුවට උත්තරයක් හොයාගන්න බැරි නම් උගේ අධ්‍යාපනය මොකටද? තියෙන ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න බැරි නම් ඒ අධ්‍යාපනය මොකටද? එච්චරයි අධ්‍යාපනය කියන්නේ. ඔන්න ඔකට තියෙන ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න එකට තමයි අධ්‍යාපනය කියලා කියන්නේ. එහෙම නැතුව මොකක් හරි ලෝකේ තියෙන ලට්ටපට්ට ඉගෙන ගන්න එක නෙමෙයි. ඉතින් පින්නතුනේ මේ හැම දෙයක්ම කියන්නේ මේ කාගේ හරි ළඟ පින්නතුන්ලාගේ හිත්වල ඇතුලේ මේ කොස්සවල් තියෙනවා. අර තුවාලවල ගෙඩි ඇතුලේ කොස්සක් තියෙන්නේ. තේරුණානේ? ඒ කොස්ස අයින් කරේ නැති වුණොත් ඒක තුවාලේ තන සනීප වෙන්නේ නැහැනේ. පැහැදිලිනේ? ආ. ඒ කොස්ස අයින් කරලා තමයි බෙහෙත් දාන්නේ. ඉතින් අපි කොහොමද බෙහෙත් දාන්නේ? ඇතුලේ ඉස්සෙල්ලම සීලය සම්පූර්ණ වෙන්නේ නැතුව. ඒ කියන්නේ පසුබිම සම්පූර්ණ වෙන්නේ නැතුව අපි කොහොමද බෙහෙත් දාන්නේ? දාන්න බෑ. ඉස්සෙල්ලම සිල්වත් වෙන්න ඕන කියන්නේ ඔබ. සිල්වත් කියන්නේ පටු එකක් නෙමෙයි. එහෙම නැහැ ඉතින් දැන් සිල්වත්නේ. එහෙම හද්ද නැතුව ඉන්න ඕනේ හරි සිල්වත්. මේ සම්ප්‍රදායෙන් කියන විදිහට. දැන් මේ මොහොතේ නම් බොරු කියන්නෙත් නැහැ, කේලම් කියන්නෙත් නැහැ, මුසාවාදත් නැහැ, පිසුනා වාචත් නැහැ, පරුසා වාචත් නැහැ, සම්පප්පලාපත් නැහැ, ගිනි අවුලවන්නෙත් නැහැ, බෝම්බ ගිනියන්නෙත් නැහැ, දිය යටින් ගින්දර ගිනියන්නෙත් නැහැ, කේලම් කියන්නෙත් නැහැ, කොටවන්නෙත් නැහැ, ලස්සනට ඉන්නවා. හිත වැඩේ කරමින් ඉන්නවා. කටන සද්ද නැතුව ඉන්නවා. එවනයි ඉතින් අපි නිදාගත්තාම හරියම හොඳයි. නිදාගෙන ඉති හොඳකම නෙමෙයි වැදගත් වෙන්නේ. අපි අවදි වෙලා ඉදී අපි වැඩ කරන විදිය. බලන්න ඔබ කරන විදිය ද්වේෂාන්තික, ලෝභාන්තික, මෝහාන්තික නොවේද කියලා. එහෙමනම් ඔබ නිවනට සුදුසුයි. කවුද නිවනට සුදුසු? වැඩ කරද්දි, හිතද්දි, පදද්දි, වැඩ කරද්දි ද්වේෂාන්තික වෙන්න එපා, ලෝභාන්තික වෙන්න එපා, මෝහාන්තික වෙන්න එපා. සැබවින්ම හිත පතුලෙන්ම, මවාපාල නෙමෙයි ඈ, හිත පතුලෙන්ම අන්තවාදී ඉසේ නොවේ නම් ඔබ නිවනට සුදුස්සෙක්. ඔබ නිවනට සුදුසෙක්. මේ සුදුසුකම් ටික සම්පූර්ණ කරගෙන ඔබ නිදහසේ නිශ්චලව සිටින්න, සන්සුන්ව සිටින්න, ලෝකයේ නොමිලේ ලැබෙන එකම දේ නිර්වාණයයි. අපි සුදුසුකම් සම්පූර්ණ කළ පාඩුවේදී එයා ගෙනල්ලා දෙන ආනන්ද හාමුදුරන්ට ඒ කාලෙත් බුදුහාමුදුරන්ගේ උපස්ථායකයන් වහන්සේටත් එහෙමයි වුනේ. භාවනා කරලා 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 දැන් මට මහන්සිය කියලා පොඩ්ඩක් විවේක ගන්නයි ගියේ. තේරුණා නේද? සුදුසුකම් සම්පූර්ණ වෙලා තිබුණේ හරියටම සම්පූර්ණ වුණේ එතෙන්දි. පහළ වුණා. දුර්ලභ පහළ වීමක්. ඒක කොයි වෙලාවෙ පහළ වෙනවද දන්නේ නැහැ. ඔබ හරියට හිත පිරිසුදු කරගන්න තැන හිටියොත්, ඔබ මේ ධර්මශාලාවෙන් එළියට අඩිය තියෙනකොට ඔබ රහත් වෙන්න පුළුවන්. ඔබ අධිගමයකටපත් වෙන්න පුළුවන්. ගෙදර දොර අරිනකොට ඔබ ජීවිතය අවබෝධ කරගන්න වෙන්න පුළුවන්. කාර් එකට ගොඩ වෙනකොට සත්‍ය අවබෝධ කරනවා වෙන්න පුළුවන්. ඒක කොතනද කියලා කියන්න බෑ. ඒක ඉබේ පහළ වෙන දෙයක් වෙනතුනි. බලහත්කාරකමට, හැකියාවට, උගත්කමට, රජකමට, සිටුකමට, ආරාම පන්සල් හැදුවයි කියලා රජ්ජුරුවන්ගේ කමට ගන්න බෑ. එහෙනම් ඉතින් රජ්ජුරුව නිවන් දකින්න බෑ. නිතරම බුදුහාමුදුරු හම්බ වෙච්ච කෙනෙක් කියලා බණපොතේ සඳහන් වෙනවා කෝසල මහරජතුමා. කෝසල මහරජතුමා. ඒ කියන්නේ දවල් කෑමටත් කාලත් ඉවර වෙලා කතාවක් කරන්න යන බුදුහාමුදුරුත් එක්ක. එහෙව් බුදු කෙනෙක් නිවන් දකින්නේ නැහැ. එහෙව් රජ කෙනෙක් නිවන් දකින්නේ එච්චර බුදු කෙනෙක් ආශ්‍රය කළා. ඇයි ඒ? මාන්‍ය නිසා, උද්දච්චකම් නිසා. නිවන් දකින්න ඔබ සූදානම්ද මෙතන ඉඳලා අතුරුගිරියට දන ගන්න? ඇත්තට හිත හදාගෙන අත ඔසවන්න බලන්න කවුරු හරි කෙනෙක්. ඇත්තට මේ අභියෝගය දුන්නොත් මම ඒක කොච්චර අමාරු වුණත් මම ඒක කරනවා කියලා හිත හදාගෙන අත ඔසවන්න. දැන් ඔබ හිතන්න, දැන් ඔබ දනගාන සූදානම් වෙන්නේ කියලා බලන්නකො. ඉල්ලන කොන්දේසි මොනවද කියලා අහන්න. සායනාංශගේ කොන්දේසිත් ඇතිනේ. ඒව මොනවද ඕන? දවල් කාලේ නම් බෑ හවුතුර, මම රාත්‍රී කාලේ දනගාන්නද? පැය 12න් පස්සේ එතකොට පේන්නේ නෑනේ. එක කොන්දේසියා. දැන් මේක සැබවින් ලෑස්ති වුණාට පස්සේ තව ලෑස්ති වෙනවනේ. හරි, ඊළඟට කකුල් දෙකට නිකන් වැලි එහෙම හිටිනකොට පුදුම තරු විසි වෙනවා අපේ හාමුදුරනේ. ඈ පොඩි දුරයි දන ගන්න හම්බෙන්නේ. ලෙලි ගිහිල්ලා ලේනකොට එතකොට තියෙන ඉතන දනිස් දෙකට සෙරප්පු දෙකක් තියලා අත් දෙකට සෙරප්පු දෙකක් දාගන්නද? ඇයි ඒකේ තියෙන වේදනාව සරයි. දැන් ඔය වගේ කොන්දේසි ඉල්ලනවද? හිතෙන් මහල බලන්න. නැත්තම් කාලේ ප්‍රශ්නයක් නැත්තම් අද ටිකක් දනගාලා ගිහිල්ලා හෙට ඉඳලා තව ටිකක් දනගාලා ඊට පස්සේ ආවි ආවි වෙන දෙයල අනිත් ටික දනගාලා යන්න පුළුවන්. එහෙමද කියලාත් බලන්න. මේ හැම එකකින්ම බලන්නේ ඔබේ සැබෑ මානසික ශක්තිය, ධෛර්යය. ඉතින් බුදුහාමුදුරුවෝ ඒ කෝසල රජතුමාට දේශනා කරපු එකත් ඔය වගේ එකක් තියෙනවා. මහරජ නැගෙනහිර දිසාවේ මහා කන්දක් පෙරලගෙන ආවොත් මොකද කරන්න කියලා වම්. ජීව බස්සාහිරට දුවනවා කිව්වා. බස්සාහිරට ආවොත් පෙරලගෙන. එතකොට මම උතුරට දුවන, උතුරෙනුත් ආවොත් දකුණට දුවන, මෙහෙමයි කිව්වා. හතර දිශාවෙන්ම ආවොත් හැම දිශාවෙම කන්දක් පෙරලගෙන ආවොත් මොකද කරන්න කියලා ඇහුවා. මේ වුණොත් ඉතින් කරන් දෙයක් නැහැ. බුදුරජාණන් කරපු පව්පින් මතක් කරගෙන සද්ද නැතුව ඉන්න වෙන්නේ කිව්වා. එහෙමවත් කියලා බුදුරජාණන් වහන්සේ උත්සාහ කරේ මේ මිනිස්සයාට තමන්ගේ දින මමත්වය අයින් කරලා දාන්න, දුරු කරලා දාන්න. එයා නිතරම හිතුවේ හාමුදුරුව බුදුරජාණන් වහන්සේ මා එකයි. උන්වහන්සේටත් මිනිස්සු වඳිනවා, මටත් වඳිනවා. උන්වහන්සේටත් මිනිස්සු සන්තෝෂම් ත්‍යාග පරිත්‍යාග කරනවා, මටත් දෙනවා. මිනිස්සු රන් මිටි මුතු මැණික් මටත් ගෙනල්ලා දෙනවා. යාළුවෙක් වශයෙන් හිතාගෙන හිටිය අපේ නුතුනේ. ඉතින් ඔබේ හිතේ ඔක්කොම අයින් කරලා දාලා සත්‍ය හොයන්න. මොකද්ද නිවන? කින් සච්ච ගවේසි. නිවන කිව්වහම තේරෙන්නේ නැත්තම් සත්‍ය හොයන්න. එච්චරයි පෙනුතුනේ. කින් සච්ච ගවේසි. සත්‍ය හොයන්න. කින් කුසල ගවේසි. දැන් අපි කතා කළා මුලින් නිවන කියන්නේ මේකයි කියලා. නිවනේ හැඩයක් නැහැ, වර්ණයක් නැහැ. තියෙන දිශාවක් නැහැ, උඩ යට කොහෙවත් එහෙම තැනක නැහැ. නිවනට ස්ත්‍රීන් යන්නේ නැහැ, පුරුෂයන් යන්නේ නැහැ. නිවනට කෙනෙක් යන්නේ නැහැ, කෙනෙක් එයින් පිට වෙන්නේ නැහැ. නිවන තුල උපදින දවසක් නැහැ, පවතින කාල සීමාවක් නැහැ, මැරෙන දවසක් නැහැ. නිවනට ගියාට පස්සේ පව් කරන්නේ, පින් කරන්නේ. නිවන අඳුරුත් නැහැ, ආලෝකවත් නැහැ. එළිය අඳුරු දෙකෙන්ම මිදිලා තියෙන්නේ. නිවන් දකින්න ඉස්සරහට යන්න ඕනත් නැහැ, පස්සට යන්න ඕනත් නැහැ, රැඳී සිටින්න ඕනත් නැහැ. කොහොමද තරණය කළේ? රැඳී සිටියෙත් නැහැ, තරණය කළෙත් නැහැ. පිටිපස්සට ආවෙත් නැහැ, ඉස්සරහට ගියෙත් නැහැ, රැඳී සිටියෙත් නැහැ. මොකද්ද මේ කතාව? මෙන්න මෙතෙන්ට පින්නතුනි හිත ගන්න, හරියට හිත සකස ගන්න. හරි සරලයි එතකොට නිවන. හැබැයි අර උතුම් මානව ගුණධර්ම තියෙන හිතකට තමයි මේක ගෝචර වෙන්නේ. නිවන තුල රාත්‍රිය හෝ දහවල නැහැ. මේ තුල පිහිටන්න වෙනතුනේ අන්ධකාරය හා ආලෝකය නැති තැනක ඔබ වාසය කරන්න. එතනට පැමිණීමක් නැහැ, එතනින් නික්මීමක් නැහැ. ඔබ එතන වාසය කරන්න. එතනට පැමිණෙන කෙනෙක් නැහැ, නික්මෙන කෙනෙක් නැහැ. එතන සිටීමක් නැහැ. එතනින් ආයි නැවත චුතවීමක් නැහැ. එතන උප්පත්තිය ලබන්නේ. නෑ උබෝචන්දිම සූර්යා తత్ర පහම් භික්කවේ නේව ආගතින් වදාමි. න ගතින් න තිතින් න චුතින් න උප්පත්තින් අප්පතිට්ඨං අප්පවත්තං අනාරම්භන මේතං. මේක අරමුණු කරන්න බෑ. දැන් ඔය හදන්නේ අරමුණනේ, අරමුණු කරන්නනේ. අනාරම්භන මේතං මොකද්ද? නිවන කියන්නේ මේ නිර්වාණ සූත්‍රය. මම මේ කොල්ලෙත් අතේ තියාගෙන බලන කියන්නේ මේ නිබ්බාන සූත්‍රය. අනාරම්භන මේතං කොහෙට ගියත් ඕන බණක් ඕන දේශනයක් කරලා අරමුණක් අරගෙන එන්නේ. අනාරම්භන මේතං මේ බලාගෙන ඉන්නෙත් එහෙමයි. බණ අහනවා, අහනවා, අහනවා. අරමුණු කරගන්න, අරමුණු, අරමුණු, අරමුණක් ඇතුව ඉන්නවා. අරමුණු කරගන්නවා. තේරුණාද වෙනතට? බරපතලකම එකේ. අරමුණක් සොයමින් ඉන්නවා. අරමුණකට ඇදෙනවා. මගේ අරමුණ මේකයි. ඔබේ ජීවිතේ අරමුණ මොකක්ද? අරමුණකට ගන්න බෑ. අරමුණු කරන්න බෑ නිවන. අවබෝධ වෙනව, අවබෝධ වුණත් අරමුණු කරන්න බෑ. අරමුණු අවශ්‍ය නැහැ කියන තැනින් තමයි නිවන් දකින්නේ. ඊට පස්සේ අරමුණු කරන්න යන්නේ. අරමුණු කරන්න ගියොත් පීඩාවටපත් වෙනවා පින්වතුනි. කොහෙන්ද අපි අරමුණු කරන්නේ? ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනෙන් තමයි අපි අරමුණු කරන්නේ. ශබ්ද අරමුණු කරනවා, ගන්ධ රූප අරමුණු කරනවා. එතකොට පින්වතුනි අපි දන්නවා නිවන කියන්නේ ගන්ධයක් නෙමෙයි, රූපයක් නෙමෙයි, රසයක් නෙමෙයි, සිතවිල්ලක් ආකල්පයක් නෙමෙයි, අරමුණක් නොවේ කියලා. එතකොට අරමුණු කරන්නේ කොහොමද? එහෙමනම් මේ ඔක්කොම අත්හරිනවද අල්ලගන්නවද කියනවට වඩා ඊට එහා දෙයක් තමයි නිර්වාණය වෙනුවෙන් ඔබ කළ යුත්තේ. අත්හරින්නෙත් හේතු ඇතුව, අල්ලගන්නෙත් හේතු ඇතුව. එහෙමනේ නේද? දැන් ඔය පිරිමියෙක් ගෑණියෙක් ගන්නෙ හේතු ඇතුව. ගෑණිගේ රූපේ බලලා, උස බලලා, මිටි බලලා, දේපල බලලා, කතාව බලලා, කනට මිහිරිද කියලා බලලා, කෑම රසද කියලා බලලා ගෑනු ගන්න. එහෙමනේ නේ? ගෑනු අතාරින්නෙත් කොහොමද? උස බලලා, මිටි බලලා, චරිත බලලා, කොහොමද බලලා, කට බලලා, හිත බලලා, දේපල නැද්ද බලලා අතෑරලා දානවා. මේ හේතු ඇතුව අතෑරිය, හේතු ඇතුව ගත්තා. එතකොට හාමුදුරුවරු ආශ්‍රය නිශ්‍රය කරන්නෙත් එහෙමයි, හේතු බලලා. ආයේ හේතු හොඳ නැත්තම් අතෑරියා, ආයේ හොඳ තැනක් අල්ලා ගත්තා. ලෝකේ හැම දෙයක් මෙහෙමයි, හේතු බලලා ගන්නවා, හේතු නිසා අතහරිනවා. ඉතින් නිවන් දකින්න එකත් ඔහොමද අපි කරන්න යන්නේ? රස්සාවත් එහෙමයි, හේතු බලලා ගන්නවා, හේතු නිසා අතහරිනවා. එහෙම නේද? රස්සාවත් එහෙමයි, කෑමත් එහෙමයි, හේතු බලලා ගන්නවා, හේතුම නිසා අතහරිනවා ඒ කෑම. එතකොට නිවනට, නිවන හේතු බලලා ගන්නත් බෑ, හේතු නිසා අතහරින්නත් බෑ. හේතු භංගා, හේතු භංගයි, හේතු නැහැ පිනවත් නැහැ. ඔය ඇත්ත දන්නවද? ඒ රහත් භාවය උදා කරගත්තට පස්සේ උන්වහන්සේලා වැඩ ඉන්නේ කොහෙද කියලා? එක්තරා බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා හරි අපූර්වට අහනවා, බුදුරජාණන් වහන්සේ රහතුන් රහතුන් කියලා කතා කරනවනේ, රහතන් වහන්සේලා දැන් බණ පොතට එනකොට ඕක තියෙන්නේ පිරිනුවන් පෑවට පස්සේ කොහෙද ඉන්නේ කියලා ඇහුවා කියලා. ඒක නෙමෙයි, රහතුන් වැඩ සිටින්නේ කොහිද කියලා ඇහුවා. එච්චරයි ප්‍රශ්නේ. තේරුණාද? ඒකයි සාහිත්‍යමය ප්‍රශ්නේ. පුතජනයෝ නෙලිව්වේ සමහර ඒවා, ඒකට ලියනකොට ඒක වරද්දපු තැන් ඒක දර්ශනයෙන් බලද්දි හොඳටම පැහැදිලි වෙනවා. ඒ මොකක්ද අහන ප්‍රශ්නේ, මොකද්ද ඒ ගැඹීරත්වය, මොකද්ද ඒකේ පරාසය කියලා. රහතුන් වැඩ සිටින්නේ කොහෙද? හරි අපූර්වයි. මෙන්න මේ වගේ පහනක් ගත්තා බුදුරජාණන් වහන්සේ. අපි මේ පහනක් ගමුකෝ. මේ වගේ පහනක් දැන් මේ වගේ පහනක් අරගෙන, මේ වගේ පහනක් අරගෙන ඔන්න බලන්න රහතුන් වැඩ සිටින්නේ කොහෙද? දැන් ඒ දැල්ල නිවුණ, ඒ දැල්ල ගියා. දැල්ලක් තිබුණා, ඒක කොහේ හරි යන්නේ වේ. ඒ දැල්ල කොහෙද ගියේ, කොහෙද තියෙන්නේ මේ මොහොතේ? ඒ දැල්ල කොහෙද තියෙන්නේ, කොතනද තියෙන්නේ? රහතුන්ගේ ඥාණය, රහතුන්ගේ පැවැත්ම, රහතුන්ගේ ජීවය, රහතුන්ගේ උපත සියල්ල පවතින්නේ අන්නේ දැල්ල ගියපු දිහා කිව්වා. නැයි හිත පිහිටුවා ගන්න එතෙන්ට. අන්නේ දැල්ල ගියපු දිහා හොයා ගන්න, එච්චරයි. අන්නේ පහන් නෙවුණු දැල්ලේ ස්වභාවය හොයා ගන්න, පැවැත්ම හොයා ගන්න. එවිට ඔබ රහතුන්ගේ පැවැත්ම සහ රහතුන්ගේ ජීවය, රහතුන්ගේ ස්වභාවය ඔබ හොයා ගත වෙනවා. ඒ දැල්ල ආයි කැඳවන්න. ඒ ගිය දැල්ල, පුළුවන්ද? කිසිම ජගතකට ලෝකේ ඉන්න ඒ ගිය දැල්ල ආයෙ ගෙන්නන්න අලුත් දැල්ල අපත්තු කරන්න පුළුවන්? ගියපු දැල්ල දැන් මං දැන් පත්තු කරොත් මේකේ ඒ ඒ ගියපු දැල්ලද පත්තු කරන්නේ? නෑ, ඒක අලුත් දැල්ල. මේ ලස්සන සුන්දර මනසක් ඇතුව ජීවත් වෙන්න කියලා දුන්නු දහමක් පින්නතුනේ. හරිම ලස්සන ධර්මයක්. ඇයි මෙච්චර සුන්දර ධර්මයකට පිවිසෙන්නේ නැත්තේ කියලා මට හිතෙනවා. සක්විති රජකමට වඩා උතුම් කියලා බුදු කෙනෙක් අගය කළ ඒකනේ. ලෝකාධිපත්‍ය රජකමට වඩා උතුම්. මට මෙහෙම ලෝකාධිපත්‍ය රජකම තියලා මෙහෙම නිවන තිබ්බොත් එහෙම මම නිවන තෝරගන්නේ. තේරුණාද? කෝටි ප්‍රකෝටි ගණන් එක ගෑනු ළමයි මාරයා මට පෙන්නලා තියෙනවා. ඒ වුණාට මම නිවන තෝරගත්තේ. තේරුණාද? කෝටි ප්‍රකෝටි ධන 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 සම්පත් එක්ක ගෑනු ළමයි මාරයා මට පෙන්නලා තියෙනවා. මේ සමාජයේ පෙන්නලා තියෙනවා. නමුත් මම නිවන තෝරගත්තේ. ඉතින් මං කෑදරයෙක් නම් වස්තු සම්පත් වලට මිනිස්සු මේ සාමාන්‍ය ලාමක පුතජනය හොයන විදියට ලෝකයේ හොයන මනසක් මට තිබුණ නම් එහෙම කොහෙද ඉන්නේ? අර බොහොමාරුවේ මහාන වෙනවා, මහාන වෙලා විශ්වවිද්‍යාලයට යනවා, ගිහිල්ලා බොහොමාරුවේ ගුරුපත් වීම මොකක් හරි එකක් කරගෙන මොකක් හරි කෙල්ලෙක් කර දියාන සිවුරු අරලා යන හාමුදුරුවනේ ගොඩක් වෙලාවට ඉන්නේ. ඉතින් ඒ මනසක් මට තිබ්බනම් මොකද කරන්න? මාත් එහෙම මල්ලකරේ කියලා ඉවරලා නේ අරව පස්සේ දුවනවා. එනිසා අපිට මෙහෙම කැත විදියට නින්දා කරන්න එපා, අපහාස කරන්න එපා. ඒකට හේතුව පුදුම සද්භාවයේ මනසක්, එඩිතරකමක් අරගෙන තමයි මේ ශාසන ප්‍රතිපදාවේ අපි මේ හිත පිහිටවල තියෙන්නේ. නිසා ඔබත් බලන්න, මාරය ගෙනල්ලා මේ පැත්තේ තියෙන ඔබ ආසම කරන වාහනේ මේ පැත්තේ තියෙන නිවන මොකද්ද තෝරගන්නේ? ඒක ඔබේ හෘද සාක්ෂිය දන්නෝ. ඔබ ආස කරන මේ පැත්තේ වටිනාම නිලය චයාමන්කම, එහෙම නැත්නම් අගමැතිකම, ජනාධිපතිකම දක්වා වෙන්න පුළුවන්. ඔබ මොකද්ද තෝරගන්නේ? අන්න එහෙම උපකල්පනය කරන්න. තේරුණානේ? දැන් මං කියුවේ මාරයා යන ගමනේ මට මාරයා ඇවිල්ලා අඬ ගහනවා, ඔබට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙන්න පුළුවන්, මොකද කියන්නේ කියලා. එතකොට මං කියනෝනේ, ආපෝ ඒක වැඩක් නැහැ, ඒක මහා කාලගන්නේ ජොබ් එකක්, ඒක වැඩක් නැහැ කියලා. නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පස්සෙන් ගිහිල්ලා කීයක් හරි අතසොච්චමක් ගන්න මහන්සි වෙන මිනිස්සේ නිවන් දකීද? කවදාවත් නිවන් දකින්නේ නැහැ. අපි මන්ත්‍රීකමක් ජනාධිපතිකමක් එපයි කියන කෙනෙක් මිසක් නිවන් දකින්නේ උන්ගේ පස්සේ ගිහිලා සොච්චම බලාපොරොත්තු වෙන කෙනෙක් ගොට්ටෙක් වෙලා කවදාවත් නිවන් දකින්නේ නැහැ. ඒ නිසා මම ඉස්සෙල්ලම කියන්නේ මේ බණහන කට්ටිය ඡන්ද දෙන්න යන්න ඕනේ නැහැ කියලා. වැඩක් නැහැ නේ. ඡන්ද දෙන කෙනෙකුට නිවන් දකින්න අමාරුයි. ඡන්ද නොදී ඉන්න නිවන් දකින්නකම් හරි. නිවන් දැක්කට පස්සේ දෙන්න, නිවන් දකින්නකම් මම ඡන්ද දෙන්නේ නැහැ කියලා හිතනවා. මොකද දන්නවද, අර පක්ෂපාත ඇඟේ ඇතුලේ කකියන්න පටන් ගන්න ඕනේ ඡන්ද දෙනකොට. නිවන් දකින්නකම් මම ඡන්ද දෙන්නේ නැහැ කියලා. ඕගොල්ලන්ගේ ඡන්ද හතරෙන් පහෙන් රටක් පෙරලෙන්නේ නැහනේ. ඡන්ද 100කින් රටක් පෙරලෙන්නේ නැහනේ. දැන් හිතාගන්න ඡන්ද දෙන්න. දැන් කිව්වා මහඳුර ඔක්කොමත් කිව්වා හරි ඡන්ද දෙන්න එපා කියපු එකට නේ තද වෙන්නේ කියලා. දැන් තද වෙනවත් ඇති සමහර වෙලාවලට නිවන් දකින්නකම් දෙන්න එපා ඡන්දේ. යෝජනාව හොඳ නැද්ද? මං හිතාගෙන ඉන්නේ එහෙම කියන්නේ කියලා කට්ටියට. හිතාගන්න ඕන කිසිම ඡන්දයක් දෙන්න එපා නිවන් දකින්නකම්. ඒක අදිෂ්ඨානයක්. නිවන් දැක්කට පස්සේ පරිපූර්ණ වුණාට පස්සේ දෙන්න. එතකොට මං දන්නවා ඒ බුද්ධිය ටිකක් හොඳයි. කල්පනා කරලා රටට හොඳක් වෙන්න දෙයි කියලා. නැත්තම් අර ගොංකමට, පක්ෂයට, පාටට, ගමේ කමට, අපේ කමට, ජාතිකමට, පලාදේ කමට එහෙමනේ ගන්නෙ නේ. ඒ විදිහට එන්නේ. ඒ නිසා එහෙම වෙන්නේ නැතුව මොනව හරි හිතලා දෙයක් කරයි. මේ රටේ ඉන්න මොකාවත් කමන්නේ නැහැ. ඔක්කොම බෞද්ධයෝ, ඔක්කොම අපේ අය, ඔක්කොම එකම ගැන් එක, ඔක්කොම මාමල, බහප්පල, නැන්දම්මල, කුඩම්මල, ඥාති පුංචි අම්මලාගේ නෑයෝ ඔහොම තින්නේ. ඒ නිසා අපිට මොකාට දුන්නත් ප්‍රශ්නයක් නැහැ. තේරුණාද? නමුත් ඕගොල්ලන්ගේ තියෙන අර කැත ගතිය හිතේ යවන්න ඕන. හිත ඇතුළේ තියෙන නිකා බේදි වගේ තමයි. මේ එකම බුද්ධ ශාසනය ඇතුලේ නිකා, රාමඤ්ඤ නිකා, සර්ජින් නිකා, මේ සියන් නිකා එක එක රටින් ආවේ එක එක විදියට බලන්නේ. කුල මාන්නය, ධන මාන්නය, බල මාන්නය ඇවිල්ලානේ. ඒව හිත්වලින් දුරු කරගන්න, ඒව හිත්වලින් අයින් කරන්න. එක ශනේක රජපුටුවක වාඩි වෙන්නත්, ආයි ගල් තලාවක පේමන්ට් එකක වාඩි වෙන්නත් පුළුවන් මනසක් හැම මොහොතකම තියාගන්න. එවැනි මනසක් රහතුන්ට තිබුණා, එවැනි මනසක් බුදුවරුන්ට තිබුණා. එහෙම එවැනි මනසක් අපිටයි බැරි හදාගන්න. අපි ළඟ තියෙන පුස්කම නිසා කියලා හිතන්න ඕන. පයින් යන්නත් පුළුවන්, වාහනෙන් යන්නත් පුළුවන්, ත්‍රීවිලරකින් යන්නත් පුළුවන්, බස් එකේ යන්නත් පුළුවන්, ඕන විදියට. එච්චරයි ජීවිතේ. ඒක තත්ත්වයක් නැහැ නේ. තත්ත්වයක් මොකවත් නැහැ. නඩත්තු කරන ජීවිතයක් නම්බුවක් නැහැ. එවැනි මනසක් නිදහස්. එවැනි මනසක් හැම දෙයකින්ම නිදහස්. එවැනි මනසකට ගොඩාක් වැඩ කරන්න පුළුවන්. හැබැයි නිදහස්. නිදහස් මනසයි. මෙන්න මේ ඉහත කියු සියලුම සුදුසුකම් ටික ඔබ සම්පූර්ණ කළද නැද්ද කියලා ගණන් හදන්න ගෙදර ගිහිල්ලා. ඉහල කියපු කී සියලුම කරුණු ටික සම්පූර්ණ කළා නම් ඔබ ඔබ නිවනට සුදුස්සෙක්. ඒ සුදුසුකම ඇතුව ඔබ ඉන්න. තමන්ගේ වීසයක තමන් නොදන්න වෙලාවක ටිංගාල එවි. මේල් එකට එනවා වගේ මනසට ඥානයේද අර සුසුකන් ටික සම්පූර්ණ කරලා ඉන්නවා. මේක මොහොතක කඩාගෙන හැලේ. හැම කෙනෙක්ගේම ජීවිතේ වෙනස් වෙලා තියෙන්නේ නොසිතපු මොහොතක. මගේ ජීවිතේ වෙනස් වුනෙත් එහෙමයි වෙනවා. නොසිතපු මොහොතක. හිතුවේ නැහැ. මේ වෙලාවේ මම වෙනස් වෙන්න යන්නේ, මම මේ අද දැකලාමයි ඉන්න යන්නේ දන්නේ නැහැ. මොකද්ද ඔලුවට ගහනෝ ගහනෝ වගේ බණක් ඇහෙනවා. ඒ බණත් එක්ක මම සටන් කරනවා. ඒ රිදෙන්න රිදෙන්න ඒ රිදෙන තැන් මම නිවැරදි කරගන්නවා. දැන් රිදෙන්නේ යම් කිසි ආකාරයකින් අපි ඒකට අහුවෙන නිසානේ. දැන් අපි මෙතන තියෙන චොක්ලට් බෝලයක් කෑවේ කවුද කියලා අහුවාම ඉස්සෙල්ලම මං කෑවේ නෑ කියන්නේ කවුද? කාපේක. කාපේක තමයි කියන්නේ. මම නම් කෑවේ නෑ කියලා කියන ගෙදර පොඩි එවුන්. ඒ වගේ ජීවිතේ ටග්ගල වදින්නේ ඒක නිසානේ. ඒකේ කනෙක්ෂන් එකක් තියෙන නිසා. ඒ නිසා අපි කරන වැඩි ඒ සම්බන්ධතාවයේ කඩන රිදෙන තැන් හැමතැනම. ඉතින් ඕගොල්ලෝ කරන්නේ රිදෙන තැන් වලට ඒව ආරක්ෂා කරනවා. ආරක්ෂා කරනවා. රිදෙන තැන් බිඳිනවා හිතේ. මම ඒක අල්ලගත්ත නිසානේ රෙදෙන්නේ. මට බැන්නා. ආ ඉතින් මම අල්ලගත්ත නිසානේ මට බැන්නා කියලා එකක් එන්නේ. නමට බැන්නා අපේ. මගේ නමට බැන්නා. නම අල්ලගත්ත නිසානේ. නම අල්ලගත්ත නිසා. නම නෑ. මම දැන් මං හාමුදුරු කෙනෙක් හැටියට ඉන්නකොට උන් හාමුදුරුවන්ට බැන්නා. හාමුදුරුව හැටියට මට මේ ඇතිරිල්ල දැම්මේ නෑ. සද්ධර්මයේ අවබෝධ වෙච්ච දවසම මට වෙච්ච සිද්ධියක් මං ඊටම මං මනස පරීක්ෂාවට දැම්මා එළියට. බස් එකට නැග්ග ගමන් හම්බුනේ පිටිපස්සේ සීට් එකක්. ඉස්සරහා සීට් එකේ කන්ඩක්ටර්ගේ නෝනායි ළමයි ටිකයි. හාමුදුරන්ගේ සීට් එක භික්ෂුන් වහන්සේලාට වෙන් කර ඇත. වෙනද නම් මං ගහලා එළියට ඇදලා දාලා මන්න වාඩි වෙනවෙතන. ඊටම මං හරි ෂෝක්. අනේ මට පිටිපස්සේ සීට් එක දුන්නා මම ඒකේ වාඩි වුණා ගිහිල්ලා. දැන් වාඩිලා මම බලන් ඉන්න මොකද්ද මට හිතෙන්නේ කියලා වලා. මුකුත් හිතෙන්නේ නැහැ පින්වත්නි. මේ සීට් එක නෙවෙයි මට පිටිපස්සේම සීට් එක දුන්නා නම් තායිලන්ත ක්‍රමයට කියලා පිටිපස්සේ මේකෙත් යනවා. තායිලන්තේ එහෙමනේ පිටිපස්සේ සීට් එක තමයි හම්දුරුවන්ට තියෙන්නේ. පිටිපස්සේම තියෙන බස් එකේ සීට් එක තමයි හම්දුරුවන්ට වෙන් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අර බැලුවා ගණන් හදලා මම හාමුදුරු කෙනෙක්ද කියලා බලනකොට මං හාමුදුරු කෙනෙකුත් නෙමෙයි. තව පොඩ්ඩක් එහෙම වෙනකොට මං පිරිමියෙක්ද කියලා බැලුවා බලනකොට පිරිමියෙකුත් නෙමෙයි. ගෑණියෙකුත් නෙමෙයි. පුජ්‍යලෙක් නෙමෙයි. අන්න එදා ඉඳලා තමයි සැනසිලිදායක ජීවිතේ ශාන්ත ජීවිතේ ආරම්භය සිද්ධ වුණේ. නැත්තම් ඉස්සර අපි හරිම මේ අන්තගාමි සිතුවිලි තිබුණු අය. ඉතින් පින්නතුනුත් ඔය හැඩයට හිත හදාගන්න. හිත සකසගන්න. ධර්මයට අනුකූලව අනුගත වෙන්න. ඒ අනුගත වෙනකොට කොයි වෙලාවක හරි මේ ආශ්චර්යමත් අද්භූත හිතාගන්න බැරි දර්ශනය ඔබ කරා පහළ වේවි. ඒක හිතන්නේ නැති වෙලාවක වෙන්නේ පින්නතුනි. බලන්න බුද්ධ ඉතිහාසයේ භික්ෂුන් වහන්සේලාගේ තෙරණින් වහන්සේලාගේ අවබෝධය පහළ වුණේ කොහොමද කියලා බලන්න. කිසිම කෙනෙක් නොහිතන වෙලාවල් වල තමයි මේ හැමදේම පහළ වුණේ. හැබැයි මම මේක අවබෝධ කරගන්නවා කියන ගුතුම් ගුණයෙන් ඉන්න ඕන. මොකද්ද අපිට කරන්න තියෙන්නේ? දැන් කියයි එකපාරට අතාරින්න තියෙන්නේ හාමුදුරුවනේ කියලා. නෑ, මේ සමස්ත දේශනාව එකට කැටි කරලා ගත්තොත් ඒ වගේ පටු වචනයක් ඔබට කතා කරන්න බෑ. ඊට වඩා පුළුල් දෙයක්. ආසා නැති වෙන්න ඕන. මං හිතන්නේ මේ දේශනේ ඇහුවනම් ඔබට ඒ වගේ පටු වචනයකට මේ දේශනාව පටු කරන්න බෑ. ඔබට ආසා නැති වෙන්න ඕන. කිසිම තැනකට නොඇලී ඉන්න ඕන. එහෙම පටු කරන්න එපා. එහෙම පටු වචනයක් නම් නිර්වාණ ධාතුව කියන්නේ කියලා. එහෙනම් ඔය පටු වචනේ විතරක් අපිට ඔය බෝඩ් එක ගහලා ඉස්සරහා තියෙනවා. මම මෙච්චර මහන්සි වෙන්නේ ඕනේ. කිසිම දෙයකට ආසා නොකරන්න කිව්වා ඉවරයි. ආයෙ වෙන බන ඕනේ. ඉතින් ඒක නෙවෙන නිසා තමයි මෙච්චර වචන පාවිච්චි කරන්නේ. මෙච්චර වචන පාවිච්චි කරන්නේ පින්වත් එහෙම දෙයක් නෙමෙයි. ඊට වඩා ගම්භීර දෙයක්. කිසි දෙයකට ආසා නැතිකම හරි, කිසි දෙයකට නොඇලීම හරි, කිසිම තණ්හාවක් නැතිකම, එහෙම පටු කරන්න එපා. ඒ වගේ පටු වලින් එන්නේ ඔළුවට ආකල්ප විතරයි, සංකල්ප විතරයි එන්නේ. ඒ නිසා මේ අරමුණු නෙමෙයි, මේක අනාරම්භ නෙමෙයි, තන් අරමුණු කරන්න බැරි දෙයක්. දැන් තේරෙන්නේ නැති ස්වභාවයක් තියෙනවා. තේරෙන්නේ නැහැ කියන ස්වභාවය තමයි ඔබව විදර්ශනාවට ඇද දබන්නේ. තේරෙන්නේ නැහැ කියන ස්වභාවයෙන් ඔබ එළියට පනින්න එපා. තේරෙන්නේ නැහැ කියන ස්වභාවය තුලම ඔබ ඉන්න. පැහැදිලිද? තේරෙන්නේ නැහැ කියන ස්වභාවයෙන් අයින් වෙන්න එපා. තේරෙන්නේ නැහැ කියන ස්වභාවයම තමයි ඔබව විදර්ශනාවට ඇද දමන්නේ. ඒ එතන ඉන්න ඔබ, ඔබ ඉද්දී ඔබ එතන තමයි ඔබ ફોકસ කරන්නේ. තේරුණා නේද? තමන්ගේ ඉලක්කය හදන්නේ තේරෙන්නේ නැහැ කියන තැන තමයි. අපි අපහැදිලි තැනනේ තමත් පැහැදිලිව බලන්නේ නේ. අන්න ඒකයි. අපහැදිලි නම් ඒක අතාරින්න එපා. තව පැහැදිලිව බැලීම සඳහා උත්සාහවත් වෙන්න ඕන. තේරෙන්නේ නැහැ කියලා කියන්නේ අර ඇස් ටිකක් දුර්වල වුණාම බොඳෝ පේන්නේ අකුරු. එතකොට අපි බොඳෝ පේනවා කියලා විසි කරන්න එපා. අපිට ලං කරලා බලන්න පුළුවන්, දුරස් කරලා බලන්න පුළුවන්, ආලෝකයට ගෙනිල්ලා බලන්න පුළුවන්, එහෙම නැත්නම් කාචයක් ආධාරයෙන් බලන්න පුළුවන්. නොයෙකුත් ක්‍රමවේද අපි යොදා ගන්නවා මේක පැහැදිලිව කියව ගන්න. ආන්න ඒකට තමයි අපි මේ ફોકસ කරනවා කියලා කියන්නේ. අර කැමරාව ලක් කරන්නේ ඒක තමයි ફોકસ කරන. පැහැදිලි කර ගන්නවා. අන්න ඒක කරන්න ඕනේ. මොකද්ද? මේ උතුම් බුදුවරු දැක්ක ශාන්ති නිවන, ශාන්ත නිවන. ඉතින් පටු ආකල්ප හදාගන්න බා නිකන් හිටියන්නේ නිවන් ලැබෙනවා, බණ විතරක් ඇහුවාම නිවන් ලැබෙනවා, විමස විමසා ඉන්නකොට ඒ නිවන් ලැබෙනවා. කම්මැලියු හරි ඉක්මනට හදනවා මේක පටු කළා මොකක් හරි ගුලියක්. තේරුණා නේද? කම්මැලිය හදනවටක් ගාලා. අය ඔය මුකුත් නැහැ ඉතින් නිවන් හාමුදුරනේ අවබෝධ වෙනවා කියන්නේ නිකන් හිටියාම. තේරුණා නේද? ඒ වගේ දේවල් කරන්න එපා පින්නතෝ. සත්‍ය අවබෝධ කරගන්න. එහෙම හිතන්න එපා. එහෙම වෙන්න එපා. ඊට වඩා හරි ගැඹුරු පරාසයකින් විහිදුණු නිවන සත්‍ය අවබෝධ කරගන්න ඔබට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන හැම දිනාටම සියලු යහපත වේවා සාදු. හොඳයි පින්තුනි, අද දවසේ උදාරතර පින්කමෙහි දායකත්වය දක්වමින් කටයුතු කළ බලාපොරොත්තු වන්නේ තම ආදරණීය පුතුණුවන්ට, යසිරු රිවිසර පුතුණුවන්ට, හදිස්සියේම අපි අහලා තියෙන විදියට විදුලි සරක් වැනි දෙයක් වැදිලා අපි අතරින් ඒ සමගත් පුතුණුවන්ට නොසිතූ වෙලාවක නොපැතූ වෙලාවක සංසාරයේ සිදුවුණු යම් දෝෂයක් නිසාද, එහෙම නැත්නම් මෙලොවදී තියෙන අපේ නොසලකිලි මත්කම නිසාද ආදී වශයෙන් කල්පනා කරන්න පුළුවන්. ඉතින් යම් වෙලාවකදී ජීවිතේ කොයි වෙලාවේ සැලෙනවත් දන්නේ නැහැ. ඒක තමයි හැටි පින්නතුනේ ගහක තියෙන කුරුම්බැටි වැටෙනවා වගේ තමයි. පොඩි ඇටිත් වැටෙනවා, කලටිත් වැටෙනවා, පැහිලත් වැටෙනවා. පින්නතුනේ සමහර වෙලාවට හොඳට පැහිලා කොප්පරා වෙලත් ගහේම තියෙනවා බිමට වැටෙන්නේ අත්තක හේතු වෙලා. එහෙමත් තියෙනවා ජීවිත. එහෙම තමයි ආයුෂ පෙන්නලා තියෙන්නේ. අපි කාගෙත් ආයුෂ එහෙමයි. ඒක පැවැත්මේ දෝෂය නිසා වෙන්න පුළුවන්, කර්මයේ දෝෂය නිසා වෙන්න පුළුවන්. ඉතින් අපි දරාගෙන ඉන්නේ අපේ ශරීර නෙමේ, ස්වභාව ධර්මයේ ශරීර. මේකේ ජල වාෂ්ප ගොඩක් තියෙන්නේ, ජල ගොඩක් තියෙන්නේ. ඉතින් මේක කොයි වෙලාවෙ හැලෙනවද දන්නේ නැහැ. ඉතින් මේක තමයි අපි කාගේ ජීවිතයේ මේ තථාගත ධර්මය අවබෝධ කරගන්න කියන බුදුබණ පදේ අපිට හැමතිස්සෙම බුදුහාමුදුරු මතක් කළේ ඒකයි. ඒ නිසා ඒ උතුම් ධර්මය අවබෝධ කර ගැනීමමයි සපය කියලා කල්පනා කරන්න ඕන. ඉතින් ඒ යසිරු රිවිසර පුතුණුවන්ට දෙමව්පිය වශයෙන් ආදරණීය මව්පිය, ඒ මව්පියන්, ඒ වගේම ඒ සහෝදරයන්, ඒ වගේම ආච්චි අම්මා පවුලේ හැම දෙනාම බලාපොරොත්තු වන්නේ පුංචි පුතුණුවන්ට භවගමනේ මෙවන් අකල් මරණයක් සිදු නොවේවා, යහපත් උප්පත්ති භාවයක් ලබන්නටම මේ පින් අනුමෝදන් වේවා. යහපත් උප්පත්ති භාවයන් ලැබගෙන කල්යාණ මිත්‍ර ඇසුර ලබල දීර්ඝායුෂ සම්පත් ලබල සද්ධර්ම ශ්‍රවණය ලබල ප්‍රාර්ථනීය බෝධීන් සැනසීමෙන් නිවනින් සැනසෙන්නට ආදරණීය පුතුණුවන්ට, ඒ ඥාති පුතුණුවන්ට මේ ධර්මානුශාසනා පුණ්‍යානුමෝදනා පින් පඳුරක්ම වේවා. ඒ ජීවිතයේ සැපෙන් සැපේට ආලෝකයට පත්වේවා කියලා හිතලා පින් දෙන්න. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන සෑම සෙළු දෙනාටමත් ඒ අය නමින් මිය පරලෝ යන්නට ලැබුණු සාංසාරික සියලුම ඥාති වර්ගයාට, ධර්ම ශ්‍රවණයට සහභාගී වූ සෑම සෙළු දෙනාට මෙලොව වශයෙන් සද්ධර්මය අවබෝධ කර ගැනීමට මේ පුණ්‍ය ධර්මයෝ හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හේ ධර්ම දායකත්වයේ දරූ හේ අසිරු රිවිසර පින්වත් පුතුණුවන්ගේ පවුලේ සෑම සෙළු දෙනාට උතුම් සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු වෙයි. එලෙසම ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණ වේවා. අභිවාදන සීලෙස නිච්ඡං උද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. සම්බුදු සරණ වේවා. සුපත් වේවා.